තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද ඔබ වහන්සේට?
සද්ද පොඩ්ඩක් මදි. මං හිතන්නේ how are you කියලා ඇහුවයි කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, හොඳ සුවසේ ජීවත් වෙනවා. දැන් අපිට හොඳ කාලගුණයක් තියෙනවා. මේ තිබුණට වඩා හොඳයි, සෞඛ්‍යයත් හොඳයි, කාලගුණයත් හොඳයි, ආහන උඹත් හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට අවසර සාදු සාදු සාදු. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ප්‍රථම භාගය කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙනම් අද ලිඛිත ප්‍රශ්න අහන්න උදේට අමාරු.
සාදු ස්වාමීන් වහන්සේ, ලිඛිත ප්‍රශ්න දෙකක් මට ලැබිලා තියෙනවා. තව ප්‍රශ්නයක් උපාලිට ලැබිලා තියෙනවා. එක ප්‍රශ්නයක් සිංහල ප්‍රශ්නයක්, අනිත් ප්‍රශ්නය ගිය සුමානෙ අහපු ප්‍රශ්නයක්ම තව ටිකක් විස්තර සහිතව ඉස්සරහ වල තියෙනවා. මම පටන් ගන්න ස්වාමීන් වහන්සේ, මට අවසර පටන් ගන්න සිංහල ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මාගේ මූල කර්මස්ථානය ආනාපානසති භාවනාව. පාන්දර හතරහමාරේ සිට භාවනාව ආරම්භ කළා. ඉතා ඉක්මනින්ම ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී ගියා. හිස් බවක් දැනුණා. නොයෙක් කන්දමේ සිතුවිලි එකිනෙකට සම්බන්ධයක් නැති සිතුවිලි ගලා ආවා. මම ඒ දෙස බලා සිටියා. අය නිශ්චලව හැඩතලයක් නැති රූපයක්සේ දැනුණා. ක්‍රමයෙන් සිතුවිලි ගලා එම නැවතුණා. උස්ම දැනීම නැවතුණා. කය නොදැනී ගියා. මේ සියල්ල දෙස පිටස්තරයක් බලාගෙන සිටින්නාක් මෙන් බලා සිටියා. නිශ්චලව බොහෝ වේලාවක් මෙලෙස බලා සිටියා. නැවත සිතුවිලිත් උස්ම රැල්ලත් කයත් හිසේ සිට පටන්ගෙන පහළට දිවෙන එකම සිරස් රේඛාවක පිහිටියාසේ දැනුණා. මෙසේ නිශ්චලව ටික වේලාවක් හිටියා. සිතට තද නිදිමත ගතියක් එනවා දැනුණා. සිත ගැඹුරු නින්දකට යනවාසේ දැනුණා. නමුත් මම අවදියෙන් හොඳ සිහියෙන් ඒ දෙස බලා සිටියා. මේ වෙලාවේ කය ගලක් මෙන් ගල් වී ඇති බව දැනුණා. හුස්ම ගන්නවා දැනුනේ නැහැ. සිතුවිලි දැනුනේ නැහැ. සියල්ල ගල් වී නිශ්චල වී තිබුණා. බොහෝ වේලාවක් මෙලෙස සිටියා. මෙතන ඇත්තේ ගොඩවල් තුනක් පමණස්සේ දැනුණා. ගල් ගැසුණු දේ ලිහිල්ුණා. නැවත ගල් ගැසුණා. මේ වෙනස් වන දේ දෙස බලා සිටියා. මේ සෑම අවස්ථාවකදීම හොඳ සිහියෙන් හිටියා. පැය දෙකකට ආසන්න කාලයක් මෙලෙස සිටියා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගුරු උපදෙස් ලැබේවා. වහන්සේ නිදුක් නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
මේකේ වාර්තා වෙනවා, මේ හොඳට වාර්තා වෙනවා. මේ හුස්ම දැනුනේ නැහැ කියන එක, කය මේ හැඩය තලයක් නැතුව තිබුණයි කියන එක. ඉතින් හුස්ම දැනෙන වෙලාවේ නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන් දැනුනේ දිග බව, කෙටි බව, එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය බව කියන නොදැනෙන දේ දැනිච්ච එක නම් ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයි. ඒක නිකන් අමුතුම මේ හුස්ම ගැන බලන් ආසාවෙන් ගිහිල්ලා තාම දැරිලා නැහැ. කියන්නේ එතන තියෙනවා මොකද්දෝ විශ්වගත තත්වයක්. මේ හුස්මේ අභාව ප්‍රත්‍යක්ෂය තේරෙනවා. හුස්ම තියෙන එක නෙවෙයි, ඇති බව නෙවෙයි, නැති බව. ඉතින් මේක අපි මේක තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. ඉතින් අපි හුස්ම බලන්නේ ඔන්න ඕක බලන්න මිසක් මේ හුස්මේ දිග කොට බලන්න නෙවෙයි. ඒ නිසා තියනා තාක්කල් දිග කොට බලන්න. තියනා තාක්කල් ගොරෝසු සිඹ බලන්න. එතකොට කිහිල්ලා 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 අන්තිමට යාම කියාවි. හුස්ම නැහැ. අනේක දැනගන්නේ මොකීට සාපේක්ෂවද කියලා බැලුවොත් ඇති බව නැති කර දැනගන්න එක නම් කියන්න පුළුවන්. නැති බව කොහොමරි දාන්නවා. ආන්නේ දැනුම තමයි මානවය සතු සුවිශේෂී දැනීම. භාවනා කරන්න සතු සුවිශේෂී දැනීම. මට කයක් නැති බව දාන්න. ඉඳ ගිහිල්ලා නැති බව දානවා. හුස්ම නැති බව දානවා. ਉਹ අපේ භාෂාවට හුරු යෙදුන් නෙවෙයි. අපේ භාෂාව දන්නේ තියෙන දේවල් වල දිගපල්ල බණින්ඩයි අගකොමණින්ඩයි විතරයි. බුදුජානනාසේක හරහා ඒකෙත් පොඩි දත යුතු කාරණා තියෙනවා. යමක් ගැන දත යුත්ත හමාර කරාට පස්සේ තමයි ඒක ගැන නොදත යුත්ත නොදැකිය හැක්ක දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් සත්‍ය දැනගන්න කෙනාට විතරයි අසත්‍ය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ අභාග්‍ය සම්පන්න දේ තමයි ඒක බුදුචාන්නසේ දැනගත්තට මාර්යා හිතනවා නොදන්නාකම නොදැනීම දැනීම අවිද්‍යාවක් කියලා. අතරමං වීමක් කියලා. පල්මත් වීමක් කියලා. අසතියක් කියලා. ඒ හිතට මේ කනගාටුවක් කියලා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරන්නේ ඕන නෝක නැති කරන්නයි. උස්ම දැනගත්තා හොඳයි. උස්ස නැති බව දැනගෙන මම ඒකන ඉතාම උනන්දුව බලා හිටිනා වඩා හොඳයි. අවදීන් භාවනා කරන එක හොඳයි. නැත් ඉන්නකොට නිදි මතක් වෙනවා. ඒකට නිදි මත ගැන ඒක අරමුණක් කරගෙන බලන්න. එතකොට උනන්දුවක් එනවා. උනන්දු දියපයි. ඒක උනන්දු නැතිල යන බව තේරෙනවා. හොඳට බලන්න. ඔන්න එතකොට අපිට තේරෙනවා පෙර නොඇසු නොවිරු දෙයකට හිතේ අවදියක් ඇති වෙනවා. ඒක නිසා ඔකම තමයි ක්‍රමේ. නමුත් ඒ නොදැනීම දැනීම නැත්තම් අවිද්‍යාව පිළිබඳ විද්‍යාව ලියන භාෂාවක් අපිට නැතිකම තමයි මනුස්සයලා තියෙන ලොකුම පාඩුව. ඉතින් මේක තමයි තියෙන ක්‍රමේ. මේක තමයි තින් ගොළු වාසේ. අපි කියනවා බලබල හිටු කය නෑ. බලබල හිටු හුස්ම නෑ. ඉතින් ඒක හුවා දක්වන තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඕක ගැන ප්‍රසන්න මනසෙන් කියන්න කියලා. අකරදැබ්බයක් කරදරයක් කියලා කියන්නේ නැතුව. ඕක භාවනාවේ ලොකු දියුණුවක්. ඒතරදී දේනවත් තමයි බවල් වාර්තා කරන්නේ ලොකු දිනුවා. එතකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ තියෙන දේ ගැන විස්තර කතා කරලා කරලා තමයි අපිට කවදාරි සාපේක්ෂව නැති දේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඕක තමයි පටන් ගන්නම කතා කිරීමේ. දිගට භාවනා කරන දිගට ඔය විදිහටම වාර්තාකරණය කරන්න කියලා අපි යනවා ඊගාවකට.
නාස දෙවෙනි ප්‍රශ්නය කලින් කිව්වා වගේ ගිය සමානේ අහපු ප්‍රශ්නයක් තව ටිකක් වැඩි විස්තර ලාර්ජින් ඉංග්‍රීසි දී ප්‍රශ්න සම්බන්ධ. Venerable dear venerable sir, after walking so many steps, I understood one thing. Even when my mind is wandering, it walks. No need to tell turn around, no need to tell walk. Mind is wandering, but body walks. It's like a computer program. It's happening. No one does it. Then who does think? It seems to be the same, Venerable Sir. No one is thinking. It seems like whole life is the same. There is no one. Now it seems that the question, who am I, is a foolish, wrong question. The question should be, why am I? If everything happens as a pre-scheduled program, why does someone feel I? Please direct me, Venerable Sir.
On this, one of the greatest thinkers or philosophers, David Hume, mentioned that if a Buddhist, a person with the Buddhist perspectives, still think an ego, think an I, it can be due to two reasons. One thing is, it's a wrong spark of the mind. Just a bubble of the mind. Second thing is wrong usage of the language. As far as we are using the language, we are utterly confused. We are utterly carried away by the grammar and the, all the kind of thing. So ego is a must. The other one is a glimpse, just a blink of the mind. There may be, but never verified. So therefore, this is a kind of a threatening this language as well as the blip of the mind, bubble of the mind. So still you are not confident, you are not convinced, you have perplexity. So therefore continue with that who am I, what am I, why am I. They are also within the linguists, within the language, but still a word game. It's a punning. You just pun. But anyway, we are against the grain. We are not along the grammatists, linguists, and all the kind of people. They are utterly confused. People with these kind of skills, they never see the truth. because language is a utter barrier. But sensuous pleasure and all the other one-upmanship advertisements and all the dirty friends of the mind is completely based upon language. So use it, but don't misuse it. So you are learning how to use it. So therefore continue to practice and see the blip of the mind, the bubble of the mind, the assumption, and the wrong usage of language, which is enhancing and facilitating ego trip. So therefore, don't get carried away by all the features of the language, but use it just for the communication. But still that communication is important. So therefore, you are on the way towards the loss of your ego, not the confirmation of the ego. So you may feel little nauseatic. You may feel little address, no address. You may feel little no boundaries. You may feel little insecurity. These are good signs if you take them in the correct perspective. We are moving.
මම සම්මන ස්වස්නත් මට කියන්නේ මම උපාලි ළඟ තියෙන ප්‍රශ්න උපාලි මේ ප්‍රශ්න ඉදපත් කරන්න පුළුවන් උපාලි
පුළුවන් හරි සාදු 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 ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අද පර්යංකේ පැය දෙකමාරක් භාවනා කළා භාවනාව පටන්ගෙන හුස්ම හතරකින් පමණ හුස්ම සිහින් වී ගොස් සිත හිස් තැනකට ගියා එතන කිසි දෙයක් නැති කාල පරිච්ඡේද සහ දේවල් වෙන කාල පරිච්ඡේද තිබුණා. එතන සිතුවිලි එනවා යනවා. වේදනා එනවා යනවා. සිත පිට යනවා. දැන් සිත පිට ගිය ගමන් ඒ බව දැනෙනවා. ආපසු වෙන්නේ ප්‍රස්වාසයේ අගට. එවිට හුස්මක් ගැනෙනවා. ඒ සමගම වේදනාවක් දැනෙනවා. පළවෙනි පැය අවසානයේදී වෙලාව බලා තව පැයක් භාවනා කරන්න හිතාදාගෙන ආයේ භාවනාවට පිවිසුණා. හුස්ම සිහින් වී ටික වේලාවකින් මුළු ශරීරයම නොදැනී යන්න පටන් ගත්තා. බිම විලුඹ වදින තැන් දෙක රිදෙන බව දැනුණා. පිටෙහි උරහිස් අතර ටෙන්ෂන් එකක් දැනුණා තේරුණා. ඒ ඇරෙන්න මුළු ශරීරයම නොදැනී ගියා. සිත පිට යනවා එනවා ඒ දෙස බලා ඉන්නවා. මේ පැය අවසානයේදී ඉරියව්ව වෙනස් කර සුඛාසනයේ හිඳ තව පැය භාගයක් භාවනාව කළා. මේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
ඔයටි රචනෙන් භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාගන්නකෝ එතකොට ඔක පැය දෙකකට දෙකමාරකට සීමා කරන්න එපා ආසනයකට සීමා කරන්න එපා පැය 24ම ලැබෙන වෙලාවක් සතිය පිටවන්න එතකොට දවසක භාවනා කියන වචනය සති කියන වචනයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙයි. ඒකට පුදුමාකාර නිදහසක් විමුක්තියක් භාෂාව පාවිච්චි ලොකු පුළුල් භාවයක් ලැබෙනවා. ඒ නිසා භාවනා කියන වචනේ ටිකක් හොල්මන් වචනයක්. වර්ධිත පාවිච්චි කරන වචනයක්. ඒ නිසා අපි හිමීට ආසනේ අයින් කළා සුඛාසනෙට ගියා වගේ භාවනාව අයින් කරලා භාවනාව වචනේ වෙනුවට සත්‍ය කියන වචනේ පාවිච්චි කරන්න බෑ යමු. එතකොට ලොකු වෙනසක් දැනෙවි. ඒක භාවනාවක් නෙවෙයි කියලා චෝදනා කරાવી. නැත් භාවනාවට ලොකු අත්තලක් පිටුවහලක් වෙනවා කියලා කියන්න පුළුවන්.
ප්‍රමණයි ස්වාමීන් වහන්සේ.
දැන්
අපිට විනාඩි කිහිපයක් ඉතිරිලා තියෙනවා. යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අමතනම් වාචික මේලාවේ
කවුරු හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කල අත උස්සන කල ස්වාමීන් වහන්සේ මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න හිතුණා අර ඔබ වහන්සේ දීපු උත්තරයට මානසික ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ ඒ භාෂාව දැන් පරිසංකේ වගේ කරනකොට මේ ඇති වෙච්ච සිතුවිල්ලම මේක මේ භාෂාව හින්දම තමයි ගොඩාක් දුරට අපිට මේ සංඥා වලට රැවටිලා ඒ දේවල් කතන්දර ගොතන්නේ මේ භාෂාවක් නිසාම වෙන්දා සමහරවල් ගොඩක් වෙලාවට මේ විතක්ක එහෙම එන විතක් ਵਿਚාරය වෙනකොට හිතෙනවා මේ භාෂාව පුදුම කරදරයක් කියලා. ඒ වගේ හැඟීමක් සමහරලාට ඇවිල්ලා තියෙනවා. මලත් කියන්න හිතුන ස්වාමීන් වහන්සේ භාෂාව ගැන කතා කරපු නිසා භාෂාවම තමයි ඇත්තටම මේ වගේ අගාධයකට දාලා තියෙනවා වගේ කියලා හැඟීමකුත් සමහරලාට ඇවිල්ලා තියෙනවා.
ඒක සම්බන්ධයෙන් උත්තර දැනුමක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. බුදුරජාණන්සේගේ භාෂාව පාවිච්චි පුදුමාකාර අහුවෙච්ච නැති භාෂාවක් අනිකුත් සියලු දෙනා භාෂාවට අහුවෙලා තියෙනවා. ඒකම තමයි අපිට මාන්නය සංහිඳියාව නැති කිරීම මිස්කන්සෙප්ෂන්ස් එතනින් ගියාම මිස්කොමියුනිකේෂන් එතනින් ගියාම මුලින් කියපදී අගට යනකොට මතක නැහැ අගින් කරදී මුලට මතක නැති මහා අවුලක්. ඒ නිසා කතා නොකර සිටීම ලොකු භාවනාවක්. පැයක් භාවනා කෙරුවයි කියලා කියන්නේ පැයක් කතා කරන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානට ආවොත් අපි කියනවා කතා කරන්න එපයි කියලා. කට්ටිය හිතනවා මේ අධිකාරී බලයක් පාවිච්චි කරන්න හදනවා. මොකද්ද කතා කරපුවම ඇති වැඩි මිනිස්සුයන් විතර නේද කතා කරන්න පුළුවන්. ඉතින් එච්චර එකේ මේ කතා නොකර ඉන්න එකද වටිනාකම කියලා. ඉතින් කතා කරන අයගේ ලෝකයක් මේක. මේ කියන්නේ පිස්සු ලෝකයක්. මම පාර්ලිමේන්තුව ගන්නකෝ කතා දෙකක් නැහැ. ඉතින් සයිසෙක් නිව්ටන් පාර්ලිමේන්තු ගිහිල්ලා වචන දෙකයි ලෝ කතා කරලා තිබුණේ. මුළු ජීවිත කාලෙම ජනේලේ වහලා දාන්නේ කියලා කිව්වලු ඉච්චලු කිව්වේ. වචනයක්වත් කතා කරන පේනවා මේ මිනිස්සු මොන තරම් මේ අදත් ලංකාවේ පාර්ලිමේන්තුවේ පුදුමාකාර විචක්ෂණ කතා තියෙනවා. එක එක්කත් අහන්නේ නැහැ. අහන්න කවුරක්වත් නැහැ. උසාවි වලත් විවිධාකාර චෝදන යෝජනා ගෙනත් දෙනවා විනිශ්චය කරනවා අත්ත පහකට අදාළ නැහැ. ඒ වුණාට ඒ වට තමයි අපිට අපේ දරුවෝ පුද කරලා තියෙන්නේ. ඉක්මනටම රෙටොරික් කට ඇති පුතෙක් තරුව ඇති දුවක් හදාගන්න. එහෙන් කතා කෙරුවොත් බොරු. ඒක නිසා මියුට් තමුනි කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රියා කරලා පෙන්වුවේ. ධම්මීවා කතා තුන්නී හරිවා තුන්නී භාව කතා කරනවා කතා ධර්මයක් කතා කරනවා නැත්නම් කට වහපන්. එච්චරයි බුදුජානසෙ කියලා තියෙන්නේ. අපේ කට්ටිය පුදුම විදියට නායකත්වයේ ගැනීමටයි පෞරුෂත්වය දිනු කරන්නයි කතාව පටන් ගන්න තියෙනවා. කට ගඳයි කොහොමහගෙන හිටපන් එච්චරයි කියන්නේ. ඒක නිසා හිතන හොඟ දෙනෙක් ඒක මේ කතා කිරීමේ නිදහස දිනා ගන්නකොට මේ වල්බුරු නිදහසරද මේ මිනිස්සු ෆයිට් කරන්න කියලා. කතා කරලා තමයි මාළුවානි සකටන අහින්නේ කිව්වා වගේ. මිනිස්සයා කතා කරන්න පටන් ගත්තොත් ගන්දස්තරයි. ඒක නිසා කතා කරන්න දීලා අපි කරබනිමු. අපි දෙදෙනායිමු. මොකද්ද මට මතක නැහැ. ලෝවදොඩ මළුවී netmanana කල අපි දෙදෙනායිම තරහ වෙලා. ලොවනිසසලවි නිදිගත් මොහොතේ යටිහිත් මතුකොට සිනාසලා. ලොවදොඩමල්වි නෙත්මානන කල අපි දෙදෙනායිම තරහලා. උඹයි මායි එහෙම ඉමු බා.
අර දෙවනි ඒකේ තිබ්බ දෙවනි පදයේ තියෙන ස්වාමීන් වහන්සේ ඒක තමයි එතන වැදගත් උනේ. අර මට හරෝද. භාවනා කන්ද අපි අර ඔබ වහන්සේ කියපු සින්දුවේ දෙවනි කැලල කට වහගත්තාම හිත එහෙත් නවත්තන්නේ නැහැ නේ ස්වාමීන්. හිත නව හිතෙන් ඒ භාෂාව දැන් අපි භාෂාව දන්න නිසා ඒ හිතෙන් මොන මොනවා හරි පිටක් විචාර කරන ඉබන එකත් නේ කරන්නේ දැන්. එතකොට ඒ භාෂාවම තමයි දැන් කට වැහුවත් හිත ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා උපරිම විදිහට මොකක් හරි කියවන්න.
කතා කරන කෙනෙක් දන්නෙත් නැහැ හිත එහෙම නටන බවක්. කතාව නතර කරපු කෙනාට විතරයි තේරෙන්නේ වචන නැතත් හිත දොඩමලුයි කියලා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු සුවගණීමක් සර්වචනාංශ විසින් කරපු දෙයක්. ඊශාම් පොඩ්ඩක් අටවාගෙන හිටපන්කෝ. එතකොට තේරෙයි වචන කතා නැතත් හිත දොඩමලුයි. හිත පොපියනවා. ඒක කවදාකවත් පේන්නේ නැහැ කතා කරන මනුස්සයාට. ඒකයි මනුස්සයාට ඒක අදාළ වෙන්නේ නැත්තේ. ඒ මට්ටම පන්නලා යම් කිසි කෙනෙක් කතා නොකර සිටීමේ ප්‍රයත්නයක් කරුවොත් එයාට තේරෙනවා ඒ පිටේ යන්ත්‍රේ නතර වුණාට ඇතුලේ යන්ත්‍රේ වැඩි. එතකොට ඇතුලේ යන්ත්‍රේ නතර කරන්න කොහොමඩක්වත් බෑ ඔය පිටේ යන්ත්‍රේ නතර කරන්න නැතුව. ඒ නිසා ජෙනරේටරයක් බලය නිෂ්පාදනය කරනකොට ඒක හදාරන්න නම් මැෂින් එක නතර කරන්න ඕනේ. එහෙම නැතුව හදාරන්න ගියොත් එහෙම ඒ කරකෙන කෑම් එකක්වත් දැතිරෝදයක්වත් දැති ගන්න ගණන් කරන්න බෑ. ඒ වගේ මේකේ කරන්ට් එකක් තියෙනවා. ඒ නිසා මේක නතර කරන වැඩේ තමයි අපි පරියන්කේ කියලා කියන්නේ. පොඩ්ඩ මේක නතර කරලා බලන්න. ඒකට කොච්චර බයද කියලා. පො දොඩ ගලුකමට දොඩ මේ පාචාල කමට අපි කොච්චර ගැතිද කියලා. ඉතින් හේව් දෙයක් දේශනා කර බුදුජාන් වහන්සේ මේ අපි කොච්චරද පටලවල වටලා වර්ධාගෙන ඉන්නවද කියලා තේරෙනවා. මේ බුදුහාමරෝ පිළිබඳ ස්තෝත්‍ර ගායනා, වෙසක් ගීත, භක්ති ගීත කියන්න පටන් ගත්තාට පස්සේ දන්න කෙනෙක් නම් නිහඬ බවෙන් උත්තර දේවි. දන්නේ නැති කට්ටිය ඉති අඬා දොඩනවා. ඒ නිසා ඥානරන්ත සාංශිකේ concept and reality මේ දවස්වල අපි සාකච්ඡා කරනවා. අඟහරුවාදට දැන් හොඳටම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වයිදී ඒ උත්සාහ කළා තියෙනවා ස්වාමීන් වහන්සේලා. දන්නාතරමින් ඉතින් අපි පුළුවන් තරම් ඒකේ ප්‍රයෝජන අරගෙන කටපරිශම් කරගමු.
හරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න තව විනාඩියක් ඉතර තියෙන නේද උදේ? විනාඩියක් දෙක.
ඊට වඩා තියෙනවා විනාඩි 4ක් තියෙනවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරනනම් එහෙනම් එතකම් මමත් ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගෙන් විතර සමාන දෙකකට කලින් අහපු ප්‍රශ්නයකට මම කියන මේ ආත්ම කෙනෙක් මම කෙනෙක් ඉන්නවද කියන ගැන අහපු ප්‍රශ්නයකට ඔබ වහන්සේ දීපුත්‍රය තමයි එහෙම දැනෙනවා නම් ඒ මම කියන කෙනා කොතනද ඉන්නේ කියලා හොයන්න ගන්න කියලා. ඉතින් ඒක ගැන මම තව ටිකක් කල්පනා කරා. මේ තව පොඩ්ඩක් ඒක පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
අපි සයන්ටිෆික් රිසර්ච් එකක් ඩිසයින් කරනකොට අපි නල් හයිපොතීසිස් එකක් දානවා. නැස්චාත් ආකල්පයක් දාලා අපි ඒක ඔප්පු කරන්න හෝ නිෂේධ කරන්න බලනවා. ඉතින් ඒක දෙයක් 95%ක් නිෂේධ කෙරුවොත් ඒක නිෂේධයි කියලා තමයි ස්ටැටිස්ටික්ස් වල ගණන් ගන්න. ඒක නිසා මම මෙයා කියන්නේ නල් හයිපොතීසිස් එක. ඉතින් හුස්මේ බලන්න මුල මැදාග බලනකොට කොතනද එහෙම මගේ පාලනය යටතේ මොකද්ද තියෙන්නේ කියලා. සක්මන් කරනකොට බලන්න ඒක කොච්චරක් මට නিত্য සුඛ සුබ ආත්ම පැත්ත තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට හැම වෙලාවෙම බලන්න හුස්ම දිහා බලනා වගේම සක්මන දිහා බලනා වගේම මේ කොච්චරක් පාලනයට යට නැතු වෙනවා. ඉතින් පටන් ගන්නකොට එහෙම තමයි පාලනයෙන් තමයි කෙරෙන්නේ. නමුත් නොබෝ වෙලාවකින් ඒක පාලනයකින් තොරව සිටිනවා දකින්නට අපි භාවනාව දාලා දුවනවා. ඒ මොකද අපි දන්නේ මේ නැස්චාත් ආකල්පයක් උපකල්පනයක් බොරු කරන්නයි භාවනා කරන්න කියලා. ඒ දෙකේ වෙනස තමයි සමතේ කියන්නේ. සමතේ එහෙම නැස්චාත් ආකල්පයක් බොරු ඔප්පු කිරීමක් නෙවෙයි තියෙන්නේ. ඔය තියෙන දෙයට රින්ගා ගැනීම. විපස්සනායේදී එහෙම රින්ගලා ඉවර වෙලා යත් මිතුරු වෙලා හතුරුකම් කරන එකක් තියෙනවා. මොකක් හරි විනාශ කරන්න ඕන ඒකට යාළු වෙන්න ඕන ඉන්ෂාඅල්ලාහ්. එකයි අපි හුස්මත් එක්ක යාළු වෙන්නේ. එකයි අපි සතියත් එක්ක යාළු වෙන්නේ. එකයි අපි ආධ්‍යාත්මත් එක්ක යාළු වෙන්නේ. බලනකොට එහෙම කන්නේ නැහැ. ඒක නිසා අපි තියනවාම කියලා නිකන් කපන්න බැරි යත් ඉඹිනවා වාගේ හයිපොතීසිස් එකක් තමයි නিত্য සුඛ සුබ කියන්නේ. ඉතින් අපි දරුවන්ට දෙන්න හදන්නේ නিত্য සුඛ සුබ. අම්මට තාත්තට දෙන්න හදන්නේ නিত্য සුඛ සුබ. දේශපාලනඥ අපිට දෙන්නම් දෙන්නම් කියලා පොරොන්දු වෙන්නේ නিত্য සුඛ සුබ. තාක්ෂණي අපිට දෙන්න හදන්නේ නিত্য සුඛ සුබ. මේ කොම සම්නිවේදනය අපිට දෙන්න හදන්නේ අර්ථල් පහසුකම් දෙන්න නিত্য සුඛ සුබ. අපි කොච්චරක් ඒ වගේ සුඛෝපභෝගී වින්දනයක් ලැබනවද කියලා බලන්න. තකතිරුකමේ කිලෝරක් නැහැ. ඒ ඔක්කොගෙම තියෙන්නේ අනිත්‍ය අසුභ අනාත්ම ගතිය කියලා තේරෙන්න නම් අරම නিত্যමද සුඛමද සුභමද කියලා ලබලා බලන්න. ලැබෙපු ඕනම කෙනෙක් දන්නව ලබාගත්ත කිසිම දෙයක හරපද්ධතියක් නැහැ කියලා. ලබා ගන්නකන් නම් හරපද්ධතියක් තියෙනවා. බෙල්ල කඩාගෙන ලබා ගන්න. එතකොට ආගමක් ධර්මයක්වත් නැහැ. හොදත් නරකත් නැහැ. එනිතින් වැලිඩ්. ලබා ගත පස්සේ අයියෝ මේකද කියලා හිතෙනවා. එචි අපි තාම බැඳිලා ඉන්නේ තබාගත්ත නැති දේවල් මත. ලබාගත දේවල් මත නම් අපිට ගන්න කියන දෙයක් නැහැ. ඒක නිසා හැම දේම මම මේ ජීවිත කාලය ඇතුළත තියෙනවා ඉන්නවා සුඛයි සුබයි කියලා බලා. එතකොට එයාට පුළුවන් නම් ඒක ඔප්පු කරලා පෙන්නයි. එහෙම නැති බව පේනකොට දුවන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙම නැති බව පේනකොට භාවනා කරනවා සතිය කඩනවා කියලා අඳෝනා කියන්න එපා. දුක් ගැන විලි කියන්න එපා. මොකද ඒක තමයි එතන තමයි බුදුරජාණන් සප්පේ ගෙනියන්නේ. නමුත් කීයෙන් කී දෙනෙක් දන්නවද කියන සැකේ තියෙනවා මේ භාවනා කියන්නේ මොකද්ද කියලා. විපස්සනා කියන්නේ මොකද්ද කියලා. ත්‍රිලක්ෂණ දැක්ම කියන්නේ මොකද්ද කියලා. ඔක්කොටම ඕනේ කරලා තියෙන භාවනා කරලත් නিত্য සුඛ සුභ ආත්ම. ඒකට අපි නල් හයිපොතීසිස් කියලා කියන්නේ. නාස්තික උපකල්පනයක් කියලා. තේන්ෂා බුද්ධජානතර නාස්තිකවාදීයි කියලා. උච්ඡේදවාදීයි කියලා. අරස රස කියලා. රස දන්නේ නැති කෙනෙක් කියලා. මෙච්චර මිනිස්සු දේවල් හොයාගෙන යද්දි මේ බුදුහාමුදුරු බෞද්ධයන්ව නාස්තිකවාදීකට යොමු කරනවා කියලා භෞතිකවාදීන් අපිට චෝදනා කරනවා. උන්ට මොනවද තේරිලා තියෙන හැබැයි ඒකයි එහෙම කියන්නේ. අපේ මොල් වහන්සේලාට තේරෙන්නේ නැතුණා. අපේ කට්ටිය බුදුහාමුදුරන්ට වහන්සේත් ප්‍රගතිශීලී බුදුහාමුදුරුවෝ කියලා රචනා ලියනවා. නිර්මාණශීලී බුදුරජාණන්ති කියලා බුදුරජාණන් කියන්නේ මේක නිර්මාණයක් නෙවෙයි මේ දිව්‍යඥාන්ති කරලා තියෙන්නේ විනාශයක්. ඔකට කියන් තියෙන්නේ මහා හොරයි කියලා. මහා විනාශකයි කියලා. මොකද එක කොනක්වත් නැහනේ. දස අංශු මාත්‍රයක් නැහනේ සුබයි කියලා කියන දේ. එහෙව් දෙයක් මව්පියක නිර්මාතෘ නිර්මාපක නෙවෙයි කියන් තියෙන්නේ මහා විනාශකයි කියලා තමයි බුදුරජාණන් කියන්නේ. ඒකට හරිතරයි දිව්‍යඥාන්ති ෂේප් කරගෙන ජීවත් වෙන කට්ටිය. බුදුජානනාංශේ බය නැහැ. මොකද එහෙම කෙන්නේ නැහනේ. ඉන්නවනේ ඉතින් ඔය අපිට දෙවියෝ ඇවිල්ලා අපිට කන රත් කරලා ගහලා එමෙ යයිනේ නින්දෙන් හරි. එහෙම එකක් නැහැ. ඒ නිසා නල්ල ප්‍රතිශීලිය දාගන්න තියෙනවා. මම ඉන්නවා. මේක සුඛයි සුභයි ආත්මයි කියලා හොඳට අතගාලා බලන්න කක්කා. එච්චරයි. ඒ කවුද මේ උදේ මේ අපිට අපි මේ දවස් දෙකටම රිට්‍රීට් කරගෙන යනවා. ඒ වුණාට අපිට තියෙනවා මේ අනුතුරු ඇඟවීම, අලුත් කොවිඩ් වසංගතයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒකට අපි පොඩි උපමානයකට උපකාරයකට ගන්නවා මේ ඇන්ටිජන් ටෙස්ට් එක. ඕනිනම් කරගන්න. නමුත් ලංකාවේ කොහේවත් ගන්න නැහැ ඒක. නමුත් එංගලන්තේ, ඉතින් ගියාම සිංගප්පූර් වගේ රටවල් වල ඒක බොහොම ප්‍රසිද්ධව තියෙනවායි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ටිකක් කැන්ඩාව කියලා කියන්නේ ඉතින් හිතා ගන්න පැත්තට අඳුර රටක් කවුරු හරි එනකොට අවස්ථාවක් ලැබුණොත් බලන්න. ඉවෙච්චර ගණන් නැහැ කියලා තමයි කියන්නේ. පුළුවන් නම් අපිට ටෙස්ට් කිට් ටිකක් එවන්න. හොඳයි අපි එහෙනම් නතර වෙනවා. අපි වාර දෙනවා මේ අපි කුසල ආමතුරට මයික්‍රොෆෝනෙ.
අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ වන්දන කියලා මම හිතන්නේ වෙලාවක් නැති වේද?
නෑ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේට
බලටත් තෙරුවන් සරණයි. උඹලටත් තෙරුවන්
සරණයි. සුසන්තගේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න වෙලාවක් තිබුණේ නැහැ. ඊළඟ සුමානේ අපි අවස්ථාව ලබා දෙන්න.
ඔයාලට ප්‍රශ්නක් තියෙනවනේ ලිඛිත ප්‍රශ්න අහන වෙලාවෙම අතොස්සලා තියන්න. එතකොට ලිඛිත ප්‍රශ්න ඉවර වෙච්ච ගමන්ම අහන්න පුළුවන්.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එහෙමනම් අපේ අද දවසේ වැඩසටහනේ දෙවනි කොටස ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත අති ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි අද දවසේ කතාව මෙන්න මේ විදියට පටන් ගන්න කියලා මට හිතුණා. මොකද්ද මෙන්න මේ යම්කිසි කරපු පරීක්ෂණයක්, යම්කිසි කරපු විමසීමක් පිළිබඳ කතාවකින්. එතකොට මොකද්ද මෙන්න මේ පන්තියක ළමයි පිරිසක් තමුන්ගේ ගුරුතුමා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. අපි හිතමු ළමයි කිව්වට මේ පොඩි ළමයි නොවෙන්නේ නැති වැඩිහිටියෝ පිරිසක් මොනහරි දෙයක් ඉගෙන ගන්න එකතු වෙච්ච පිරිසකගෙන් ඒ ගුරුතුමා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මේ ඉස්පිරිතාලේක තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ඔන්න ඉදිරි විමසීමක් කරනවා. එතකොට මේ පිරිස එකපාරට නිකන් අඳුරු බැල්මකින් තමයි මෙන්න මේ ගුරුවරයා දිහා බලන්නේ. මොකද හේතුව ඕක දන්නේ නැද්ද අප මෙච්චර කාල ජීවත් වෙලා කියලා. නිකන් එක පාට අපේ හිතට හැඟීමක් එනවා. දැන් මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහනකොටත් එහෙම හිතෙන්න ඇති මේ කීප දෙනෙක්ට. ඉතින් එහෙම හිතුණාට මොකද? අනේ නැවත නැවත අහනවා. හරි එහෙනම් මොකද්ද මේ තියෙන වැඩේ? මොකද්ද තියෙන ප්‍රයෝජනේ? එතකොට ඔන්න එක්කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, හරි මේ ලෙඩුන්ට උදව් උපකාර කරන්න තමයි තියෙන්නේ. හරි හොඳයි. එතකොට දැන් අපි හිතමු උදව් උපකාර කරන්න බැරි ලෙඩුන්ට. අනේ එතකොට කියනවා, හරි එහෙනම් ඒගොල්ලන්ගේ වේදනාව පොඩ්ඩක් අඩු පාඩු කළා සහනයක් ලබා දෙන තමයි මේ ස්පිරිටාලකින් ජාති තියෙන්නේ. ඊට පස්සේ එහෙම වේදනාව අඩු කරලා සහනයක් ලබා දෙන්නත් බැරි නම් එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? එහෙනම් මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ කියලා ඔන්න ඒ විදිහට නොයෙකුත් විදිහට මේ එකම දේ වටපිටාවට එහෙට මෙහෙට හරෝ එක එක විදිහේ ප්‍රශ්න අහනවා. ඉතින් ඔහොම ඇහුවාම, ඔහොම විමසීමක් කරාම මෙන්න මේ පිරිස අතරේ ඉන්නවා අපි හිතමු නර්ස් කෙනෙක්. මෙන්න මේ නර්ස් නොවනට මේක ඇහුවාම නිකන් අමුතු කෘතුහලයක් ඇති වෙනවා. ඉතින් එයා මොකද කරන්නේ? පහුවදා වැඩට ගිහිල්ලා. හරි අන්න අර ඉස්පිරිතාලේ ඉන්නවනේ, දැන් ඉස්පිරිතාලයෙන් පදිංචි වෙලා අවුරුදු 20-30 ගණන් ඕකම කරගෙන ඉන්න කට්ටිය. දැන් අර කලින් ඇහුවේ මේ නන්නා දුනන පිරිසකගෙන්, කොහෙවත් ඉන්න පිරිසකගෙන්. නමුත් ඔන්න දැන් අර වැඩේට බැහැගත්ත පිරිසකගෙන්, මේ අවුරුදු 20-30 මේකම යෙදිලා ඉන්න මේ වෛද්‍යවරුන්ගෙන්, ඊට පස්සේ අර විදියට වෙන වෙන කටයුතු කරන පිරිස්වලින් මේ තැනැත්ති ගිහිල්ලා අහනවා, මේ මොන වගේ අදහසකින්ද අපි මේ ආයතනය පවත්වාගෙන යන්නේ? එතකොට එක පාට අර පළවෙනි බැල්ම, මොකද්ද ඒ බැල්ම? අන්න මොන පිස්සුවක්ද මේක තේරෙන්නේ නැද්ද මෙච්චර කියන බැල්ම තමයි එන්නේ. නමුත් නැවත නැවත අහනකොට අර ලොකු දොස්තර මහත්තයාගේ ඉඳලා ඒ ඉස්පිරිතාලේ කටයුතු කරන ඒ දොස්තර පිරිස සහ අනිත් ඒ කාර්ය මණ්ඩලෙන් අහලා බැලුවම ඒගොල්ලොත් බලනකොට දන්නේ නැහැලු හරියටම මේ කරන වැඩේ තේරුම මොකද්ද කියලා. ඒගොල්ලොන්ටත් කියන්න තේරෙන්නේ නැහැලු විශේෂිත අදහසක්. අර පන්තියේ අර නන්න අඳුනන පිරිසක් දීපු උත්තරම වගේ ඒවා මේගොල්ලොත් ලබා දෙනවා. මොකද හේතුව? අන්න එහෙම හිතන්න කල්පනා කරන්න වෙලාවක් අරගෙන නැහැ. ඒ වෙනුවට අන්න වෛද්‍ය විද්‍යාලෙ ඉගෙන ගත්තා. ඊට පස්සේ පුහුණුව සම්පූර්ණ කරා. ඊට පස්සේ ඔන්න පත්වීම ලබා ගත්තා. මේ විදියට කටයුතු කරගෙන ගියා. වඩ පිටාවේ කට්ටිය කටයුතු කරන විදියටම කටයුතු කරගෙන ගියා. නමුත් අන්න හිතන්න කල්පනා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි මම මේ දේ කරන්නේ? මොකද්ද මේකේ අදහස කියන විමසීම කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට ඔන්න ඒ විදිහ අමුතු උත්ප්‍රාසයක් දනවන පරීක්ෂණයක් පිළිබඳ කතාබහක්. එතකොට හැබැයි දැන් මෙතන හිතන කට්ටිය ඉන්න කට්ටිය තන්න පුළුවන් අපි නයි අන්තන් දොස්තරලා නෙමෙයි, අපි ඔය ඉස්පිරිතාල වලට සම්බන්ධ නැහැ, ඒ වෙනුවට අපි නම් අපේ වැඩ ගැටයුතු ගැන නම් දන්නවා කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නේ එන්නේ ඒ දිහාවට තමයි. මොකද්ද මේ ජීවිතේ අර්ථය මොකද්ද කියලා ඔන්න අහනවා. එතකොට ඔන්න වටපිට බලනවා, මේ මොකද්ද මේ අහන ප්‍රශ්නේ, මෙච්චරටම තේරෙන්නේ නැද්ද මේක කියලා. එහෙම හැඟීමක් ආවට මොකද බලනකොට කවුරු කවුරුත් තම තමුණුත් වෙලාවක් අරන් කල්පනා කරලා බලලා නැහැ. ඔහෙ නිකන් ඉපදුනාට ජීවත් වෙනවා, දෙමව්පියෝ කිව්වට කරනවා, ඒ විදිහ වටපිටාවේ දකින්නවට ඒවා පස්සේ එළවගෙන යනවා. ඇත්තටම මොකද්ද මේකේ අදහස? ඇත්තටම ඇයි මම මෙහෙම කල් ගෙවන්නේ? මොකද්ද මේකේ අර්ථය? මොකද්ද මේකේ පර්පස් එක කියන ප්‍රශ්නේ විමසලා ඒ ප්‍රශ්නෙට වටිනා කියන උත්තරයක් හදාගන්න ගොඩ දෙනෙක් කල් ගත කළා නැහැ. ඒ වගේ සාකච්ඡාවකට යොමු වෙන්න හිතෙලවත් නැහැ සමහර විට. ඒ වගේ සාකච්ඡාවකට යොමු වෙන්න අවස්ථාවක් ලැබිලවත් නැහැ. තමුන්ගේ ජීවිතයේ මේ එදිනෙදා සතිය, يعني මේ සඳුදාංග හරවද සතිය, ඒක ඉක්මවලා හිතන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉරිදාට කල්පනා කරනවා, අම්මෝ ළමයි හැට උටම රකින්නවා, හෙට උදේට ඉස්කෝලේ යවන්න, කෑම හදන්න ඕනේ, වැඩට යන්න ඕනේ, ඊට පස්සේ මෝ කියලා ඔන්න ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. සඳුදා ඉවර වේගෙන එනකොට ඔන්න කල්පනා කරන අඟහරු ආදරි කරන්තින වැඩ. ඒකත් අන්න මොකද වෙන්නේ? දවස පුරාවට වැඩ. හෙට තියෙන වැඩ ටිකවත් ප්ලෑන් කරගන්න විදියක් නැහැ. එතකොට මේ බණ මොන බණද, මේවා අහන්න වෙලාවක් අපිට කොහෙද කියන හැඟීමක් තමයි ඉන්නේ. අන්න අර එදිනෙදා ජීවිතයේ තුල හිර වෙලා ඒකෙන් එහාට හිතන්න කල්පනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ධර්මයේ ඔක ගැන කියන මොකද්ද? දවල් තිස්සේ ගිනි ගන්නවා, රෑට දුන් දානවා. ඕක තමයි ওই ජීවිතේ. අන්න දවල් තිස්සේ හොගාලා එන්ජිම පත්තු කරගෙන වැඩ, රෑ තිස්සේ කල්පනා කරනවා පව්ව දාඩ කරන විදිය ගැන. ඒතර දවල්ට ගිනි ගන්නවා, රෑට දුන් දානවා. ඉතින් ඕක තමයි ජීවිතේ. ඉතින් ওই ජීවිතේ අවුරුදු 60-70ක් වුණත් ගෙවලා අවසන් කරන්න පුළුවන්. මුකුත්ම අර විදිය දෙයක් හිතන්නෙම නැතු. එහෙම අවසන් කරපු කට්ටිය නැතුව ඇති කියලා හිතුවට මොකද, එහෙම කට්ටිය සෑහෙන පිරිසක් ඉන්නවා. එහෙම හිතවිල්ලක් ගන්නවත් අවස්ථාවක් ලැබිලා නැහැ අවුරුදු 60-70ක් ඇතුළත. එතකොට මෙන්න මේ වගේ කතා බහක් අපේ ජීවිතයට උපකාර වෙන්නේ කොහොමද? මේ වගේ හිතීමක් මේ දිනේදා ජීවිතයේ කරදර ටිකක් පන්නලා එයා පැත්ත බැලීමක් අපේ ජීවිතයට උපකාර වෙන්නේ කොහොමද කියන වටිනාකම පිළිබඳ පොඩ්ඩක් කතා බහ කරන්න අවස්ථාවක් තමයි අද අපිට ගැළපිලාවිලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව මේ පින්නතුන්ට මතක ඇති. ඒකේ ඊළඟට ඇවිල්ලා තියෙන කොටස ඔන්නේ වගේ දෙයක් පිළිබඳ අදහසක් තමයි එන්නේ. මොකද්ද කියනවා? දැන් මේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක ඒ බිම්බිසාර රජතුමා පූජා කරපු ඒ වේළුවනාරාමේ වැඩ වෙසෙන අවස්ථාවක්. එතකොට මේ ප්‍රදේශය ගත්තොත් ඔන්න ඔය බංග්ලාදේශේ තියෙන ඉන්දියාවේ ඊසාන දිග කෙළවරේ තමයි මෙන්න මේ ජනපද පිහිටලා තිබිලා තියෙන්නේ. මේ රජගහ නුවර සමා වෙන මේ සැවැත්, හරි, රජගහ නුවර පිහිටලා තිබිලා තියෙන්නේ එන්නේ හරිය තමයි. ඔය ඉන්දියාවේ බංග්ලාදේශේ ඒ බෝඩර් එක හරියට කිට් වෙන තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක මෙන්න මේ අන්‍ය තීර්ථක පිරිසක් හමු වෙන්න යනවා. ඒ පිරිස එක්ක කතා බහකට එකතු වෙනවා. එහෙම එකතු වෙලා යන අවස්ථාවක් නෙමේක. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යන්න විමසනවා මේ පිරිසකින්. මම ආපු නිසා ඔයගොල්ලන්ගේ මොන විදිහේ කතාවක්ද අඩාල වුණේ? මොන විදිහේ කතාවකටද බාධාවක් සිද්ධ වුණේ කියලා ඇහුවාම මේ තීර්ථක පිරිස, ඒ පිරිසේ නායකයා කියනවා, භාග්‍යවතුන් වහන්ස, මේ අපි කතා කර කර ඉඳපු දේ ඔබට එච්චරම දුර්ලභ නෑ. මේක මේ එහෙම වටිනා කතාවක් නෙමෙයි අපි කර කර ඉඳියේ. ඒ වෙනුවට අපි වටිනා දෙයක් මම ඔබ වහන්සේට ගෙන හර දක්වන්නම්. මගේ හිතට වැදිච්ච පහුගිය දවසක කතා බහක් ඔබ වහන්සේට මම ගෙන හර දක්වන්නම් කියලා අන්න අර බුදුරජාණන් වහන්සේගේ අවධානය යම් කිසි ප්‍රයෝජනයක් ගත හැකි දිහාවකට වගේ යොමු කරන්න මේ පරිබ්‍රාජකයා උත්සාහ කරනවා. ඔතෙන්ට එනකන් අපි යම් කිසි කතා බහක යෙදුණා, වැඩියත් එක කතා කරා කියලා හිතුණ පිරිසුත් ඇති. කොහොම හරි වේවා, අන්න ඊළඟට මේ කතා බහ යොමු වෙන්නේ මෙන්න මේ වගේ දිසාවකට. එතකොට මේ තැනැත්තා, මේ පුද්ගලයා, මේ පරිබ්‍රාජකයා කියනවා මෙන්න මේ විදිහ කතාවක්. පසුගිය දවස්වල කුතුහල ශාලාවෙහි රැස්ව හිටිය ඒ මහාන බමුණෝ පිරිසක් අතර මෙන්න මේ විදිහේ කතා බහක් ඇති වුණා. දැන් ඒ දවස්වල යම්කිසි පුරුද්දක් තිවිලා තියෙනවා ඒ සමාජයේ. අන්න මේ මහාන බමුණෝ යම්කිසි විදිහක මෙන්න මේ විදිහේ පැවිදි ජීවිතයක්, මේ ජීවිතය පිළිබඳ යම්කිසි පරීක්ෂණයක්කට යොමු වෙච්ච පිරිස් එකතු වෙලා කතා බහ කරනවා. මේ විදිහ සාකච්ඡාවකට අවස්ථාවක් ගැළපිලා තිවිලා තියෙනවා ඒ සමාජයේ. එතකොට අන්න ඒ වගේ කතා බහක් පිළිබඳ තමයි කියන්නේ. මොකද්ද කියනවා? පින්වත්නි, මෙන්න මේ ආංග මගද මේ ජනපදවල වැසියන්ට ඒකාන්තයෙන් ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකාන්තයෙන් වටිනකමක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඒකාන්තයෙන් හොඳක් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද මේ හොඳ? මොකද්ද මේ ලාභේ කියලා කියනවා. මෙන්න මේ බොහෝ ජනපදයන්හි ඉඳලා සමූහයන් ඇත්තාවු නොයිකුත් පිරිස්වලින් බොහෝ ගෞරවයට පාත්‍ර වුණු, ඒ බොහෝ පිරිසකට ආචාරය වුණු, මේ විදියට හොඳ කීර්ති නාමයක් ඇති ධර්මයක් දේශනා කරන්නා වූ, බොහෝ දෙනාට යහපත සැලසුවා යයි කියලා සම්මත මහන බමුණෝ විශාල පිරිසක් මෙන්න මේ රජගහනුවර වස් විසීමට පැමිණිලා තියෙනවා. මේ වස්තු මාසයේ මේ රජගහනුවර නැවතිලා කල්ගත කරන්න මෙන්න මේ විදිහට බොහෝ ප්‍රසිද්ධ මහන බමුණෝ සෑහෙන පිරිසක් රැස්වෙලා ඉන්නවා. ඒක මේ අංග මගද ජනතාවට වැසියන්ට ඒකාන්ත ලාභයක්, ඒකාන්ත සැනසීමක්, ඒකාන්තෙන් වාසියක් වෙලා තියෙනවා මේ පිරිසට කියලා අන්න විදියට මේ බාමුණෝ මහාන බාමුණෝ ටිකක් එකතු වෙලා කරන කතා බහක් ගැන තමයි කියන්නේ. එතන මෙන්න මේ විදිහේ බොහෝ දෙනාට ධර්මයේ දේශනා කරන, බොහෝ දෙනා විසින් පිළිගත්, බොහෝ දෙනා විසින් සාදුයයි යහපත්යයි සම්මත මේ විදිහේ මහාන බාමුණෝ විශාල පිරිසක් මෙන්න මේ රජගහනුවර රැස්වලා ඉන්න. රජගහනුවර වස්තුම් මාසේ වැඩ වෙසෙනවා. අන්න ඒක මේ වැසියන්ට බොහොම යහපතක්, මේ වැසියන්ට ඒකාන්තයෙන් ලාභයක් ලැබිලා තියෙනවා කියලා තමයි මේ පිරිසගේ කතාබහ. එහෙම කියලා කියනවා, කවුද මේ මහාන බමුණෝ? කවුද මේ විදියට ප්‍රසිද්ධ මේ පුද්ගලයන්? කවුද මේ විදියට මේ වස් වෙසන කට්ටිය කියලා අන්න 7 දෙනෙක්ගේ නම් ගෙනහැර දක්වනවා. පරවෙනියට කියනවා අන්න පූර්ණ කස්සප තෙම. මෙයත් මේ විදියට බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. මේ බොහෝ දෙනාට ආචාර්ය වූ කෙනෙක්, බොහෝ දෙනා විසින් සාදු යයි සම්මත කෙනෙක්. අන්න එයත් මෙහි රජගහනුවර වස් කාලේ ගත කරනවා. මක්කලි ගෝසාල කියන කෙනත් අන්න බොහෝ දෙනාට සාදු යයි සම්මත, බොහෝ දෙනා විසින් පිළිගත් ආචාර්යවරයෙක්. එයත් මේ රජගහනුවර කල් ගෙවනවා. අජිත කේසකම්බලි කියන තැනත්තත් මේ විදිහේ කෙනෙක්. අන්න එයත් මේ රජගහනුවර වස් වැසෙනවා. පකුද කච්චායන කියන කෙනත් මේ විදිහේ කෙනෙක්. අන්න එයත් මේ රජගහනුවර කල් ගෙවනවා. සංජය බෙල්ලට්ටි පුත්ත කියන කෙනත් ඒ විදිහේ බොහොම දෙනා පිළිගත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්. එයත් මේ රජගහනුවර කල් ගෙවනවා. නිගණ්ඨනාද පුත්ත කියන කෙනත් මේ විදිහට බොහෝ පිළිගත් පුද්ගලෙක්. එයත් මේ රජගහනුවර කල් ගෙවනවා. ඊට පස්සේ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයනුත් මෙන්න මේ විදිහට බොහෝ දෙනා විසින් සාදුයයි සම්මත ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්. අන්න එයත් මේ රජගහනුවර කල් ගෙවනවා. මෙන්න මේ විදිහට ශාස්ත්‍රඥ වහන්සේලා 7 නමක්ම මේ නොයෙකුත් ජනපදවලින් ඇවිල්ලා මේ රජගහනුවර වස්තුම් මාසයක් ගත කරනවා. මෙන්න මේ ගත කිරීම මේ රජගහනුවර වැස්සන්ට බොහොම ලාභයක්, බොහොම හිතසුව පිණිස පවතින දෙයක්, බොහොම වටිනාකමක් ගෙන දෙන අවස්ථාවක් කියලා මෙන්න මේ පිරිස අතර කතා බහක් ඇති වෙනවා. ඉතින් ඇයි මේ විදිහේ වටිනාකමක් එන්නේ, ඇයි මේ විදිහේ ලාභයක් එන්නේ කියලා ගත්තොත් මේ 7 දෙනාම තමුන්ට සත්‍යයි කියලා හිතෙන, තමුන්ට වටිනායයි කියලා හිතෙන, තමුන්ට නිවැරදියයි කියලා හිතෙන යම්කිසි දර්ශනයක්, යම්කිසි බණක්, යම්කිසි ධර්මයක් ඉදිරිපත් කරන නිසා. එතකොට මේ කතා බහේ තියෙන වටිනකමක් මේක හරිද වැරදිද කියන ප්‍රශ්නේ පසුව විසඳ ගන්න පුළුවන්. ඒක එක්කෙනා කියන්නේ මොනවද කියලා පසුව විසඳ ගන්න පුළුවන්. මේ කතා බහ අපේ සූත්‍ර ඉස්සරහට ගැළපිලා එන ඉඩ තියෙනවා. නමුත් ඒක නෙමෙයි මෙතෙන්ට අදාළ වෙන්නේ. එහෙම කතා බහක් කරන එකත් වටිනවා. ඒ විදිහේ දෙයකට අවධානය දෙන එකත් වටිනවා. නැත්තං අන්න මොකද බොහෝ දෙනෙක් අන්න අර කී විදිහට එදිනෙදා ජීවිතයේ කරදර බාධක ඉක්මෝලා හිතාගන්න හැකියාවක් නැහැ. එදිනෙදා ජීවිතයේ කරදර බාධක වලට එහයින් අවධානයක් යොමු වෙන්නේ නැහැ. අර විදිහට කනවා බොනවා, ළමයි උස්මහත් කරනවා, ඉස්කෝලේ යවනවා, ওই ටික තමයි මුළු ජීවිත කාලයක් පුරාවට උනත් ওই ටිකේ යෙදිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවක අන්න කෙනෙක් ඇවිල්ලා එතනින් එහාට ගියපු ධර්මයක් ගැන කතා කරනවා නම්, දර්ශනයක් ගැන කතා කරනවා නම්, ඒ කතා බහේම තියෙන වටිනකමක්, ඒ විදිහේ සාකච්ඡාවකට යොමු වීම තුලින්ම තියෙන වටිනකමක්, ඒ විදිහේ විමසීමක් ඇති කිරීමම වටිනවා. අන්නර මේ ඉස්පිරිතාලෙක ඇති වැඩේ මොකක්ද? මොකක් නිසාද මේ ඉස්පිරිතාල පවත්වාගෙන යන්නේ? මේ ජීවිතයේ නියම අර්ථය මොකක්ද? මොකක් ඉලක්ක කරගෙනද? මොකක් ලං කරගන්නද අපි මේ ජීවත් වෙන්නේ කියන අන්නේ විමසීමක්, මේ විදිහේ ප්‍රශ්නයක් ඇහිීමක් උනත් වැදගත් දෙයක්. ඒක වැදගත් සාකච්ඡාවකට මුලපිරීමක්. අන්නර එදිනෙදා ජීවිතයේ කරදර බාධක ඉක්මවලා බැලීමක්. ඒ විදිහට මහන බමුණන් ගැවසීම ඒ ජනපදයට බොහොම සුබ දෙයක්, ඒ ජනපදයට බොහොම වටින දෙයක් කියලා මෙන්න මේ පිරිස කතාබහක යෙදෙනවා කියලා මෙන්න මේ බුදුරජාණන් වහන්සේට මේ අතීතයේ වෙච්ච කතාබහක්, පහුගිය දවසක වෙච්ච කතාබහක් ඉදිරිපත් කරනවා. ඉතින් එන්නේ විදිහේ කතාබහක, ඒ විදිහේ විමසීමක අපේ ජීවිතවලට අදාළ කොටස, අපේ ජීවිතවලට අනුගත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පොඩ්ඩක් විමසීමක් කරන්න අද දවසේ අපි උත්සාහයක් ගමු. එතකොට ඔය ෆිලෝසොෆි කියනකොට, ෆිලෝසොෆියා මොකද්ද? ඒ කියන්නේ ප්‍රඥාවට පෙම්බැන්ද කියන අදහස තමයි තියෙන්නේ. ප්‍රඥාවට පෙම්බැන්ද පිරිසක්, ප්‍රඥාව හොයාගෙන යන පිරිසක් පිළිබඳ කතාබහක් තමයි අද මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට එන්නේ විදිහේ කතාබහක වටිනකම බොහෝයි කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් මේ පින්නතුන්ට මතක් වෙයි සමහර විට අන්න අර ඒ සිද්ධාර්ථ කුමාරයා ඒ මාලිගාවෙන් එළිබැහැලා ආපු අවස්ථාව. ඒකත් මොකද්ද? අන්න අර එදිනෙදා කාලා බීලා ජොලි කළා හොඳ හොඳ වාසස්ථානවල, හොඳ හොඳ සංගීත අතරේ, හොඳ හොඳ නර්තන අතරේ අවුරුදු ගණනාවක් ගත කරා. ගත කළා ගත කළා ගත කළා අන්තිමට යම් කිසි විදියක අමුතු විදිය ප්‍රශ්න ටිකක් ඔළුවට නැගිලා ආවා. මෙච්චර කල් වසන් වෙලා තිබුණ ප්‍රශ්න ටිකක් ඔළුවට නැගිලා ආවා. අන්න ඉන්නවා ලෙඩ වෙච්ච මිනිස්සෙක් ඉන්නවා, වයසට ගියපු මිනිස්සෙක් ඉන්නවා, මේ විදියට අමුතු විකෘතියක් ඇති වෙච්ච මිනිස්සෙක් ඉන්නවා, මලමිනියක් මේ විදියට ජීවිතේ නිරුද්ධ වෙලා ගියපු මලමිනියක් ඉන්නවා, ඊළඟට මෙන්න මේ අමුතු විදියේ සිවුරු පොරෝ ගත්ත තට්ට ගා ගත්ත බමුණෙක් ඉන්නවා. එතකොට මේ පිරිස් දැක්කහම අන්න වෙනදා නොදැක්ක, වෙනදට මතු නොවෙච්ච කතාබහකට විවරයක් ඇති වුණා. මොකද්ද මේ ගමන? මමත් මේ ටික උරුම කරගෙන ඇති කියන අදහස. ඕකත් මේ දවස් තුනකින් දැක්ක කිව්වට මොකද? අන්න එකක් දකිනවා, ඊට පස්සේ මාස කීපයක් ඕක ගැන හිත හිත කල්පනා කර කර ඉන්නවා. රජතුමත් පිය රජතුමත් තව ටිකක් වැඩියෙන් සැප දීලා අර ටික අමතක කරනවා. ඔන්න ආපහු දකිනවා තව එකක්. දැක්කට පස්සේ අන්න ආපහු කම්පනා කරනවා, ඔළුව ගහගෙන ඉන්නවා. එතකොට රජතුමා තව ටිකක් ඔය කාන්තාව ටිකක් එම් වැඩි කරලා ආපහු අමතක කරනවා. ඔන්න විදිහේ ගමනක් තමයි තියෙන්නේ. කොහොම කොහොම හරි මේ තුන හතරම පෙවුනට පස්සේ යන්න වෙනදා මතු නොවෙච්ච විදිහේ ප්‍රශ්න ටිකක් මතු වුණා. අම්මකෝ කියලා අහන්න අමතක වෙන තරමට කල් ගෙවිලා තිබුණනේ. අම්මාගේ පිළිබඳ ප්‍රශ්න ඇහුවා නම් ඔය ටික මුලින්ම දැනගන්න තියුණා. ජීවිතේ පටන් ගන්නකොටම අන්න අමුතු විදිහේ වේදනාවක්, පීඩාවක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. දවස් හතෙන් අන්න මව වියෝ වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ අහන්න වෙලා නැහැ අවුරුදු 29ක් යනකම්. අන්න 29න් සමහර විට කල්පනා වෙන්න ඉඩ තියෙනවා, මෙහෙම දෙයක්, මෙහෙම උරුමක් යක් මටත් තියෙනවා. මෙන්න මේ විදියට ජරාවක්, මේ විදියට ව්‍යාධියක්, මේ විදියට මරණයක් මමත් උරුම කරගෙන තියෙනවා කියන අන්න අර එදිනෙදා ජීවිතේ ඉක්මවලා බලන බැල්මක් ඇති වුණා. ඒ බැල්මත් එක්ක මන්නේ කියනවා මේ මම තුවාලලත් තැනැත්තෙක් වගේ, මං මේ විදියට මේ කාමයන්ගෙන් පීඩාලත් තැනැත්තෙක්, මගේ හිතේ මේ විදියට වද දෙන ප්‍රශ්න ගණනාවක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්නඔහොම කියලා තමයි එළි බැහැලා යන්නේ, එළියට බහින්නේ. එතකොට බැහැලා ගිහිල්ලානේ එක එක්කෙනාගේ විමසනවා. එකෙක්කෙන උදව් උපකාර ගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහේ මහණ බමුණු හමු වෙලා සාකච්ඡාවකට යමු වෙනවා. යමු වෙලා අහනවා මේ මේකට විසඳුම මොකද්ද? හා මම කියන්නම් බණක් කියලා එක්කෙනෙක් මොකක් හරි එකක් කියනවා. එයාට ඇත්තයි කියලා හිතන එකන් ඉතින් කියන්නේ එයත් පුළු පුළුවන් විදිහට කල්පනා කරලා අටවගත් එකන්නේ ඔය කියන්නේ. ඉතින් ඒකෙත් වටිනකමක් තියෙනවනේ මහන්න මිනිසෙක් නැතුවට වැඩිය. හොඳයි. යන්න මෙන්න මගේ බණ කියලා මගේ බොරුව මං කියන්නම් කියලා ඔන්න ඉතින් කියනවා. ඉතින් ඒක ඇහුවාට පස්සේ හිතෙනවා එච්චරම එච්චරම හරියන එකක් නෙමෙයි මේකත් කියලා ඔන්න තව කෙනෙක් ගාවට යනවා. එයාගෙනුත් ගිහිල්ලා අහනවා මොකද්ද මේකන විසඳුම? ඔන්න එතකොට නැවතත් අර විදිහේ අදහසක් ඒකෙනත් දක්වනවා. ඉතින් ඔන්න ඔහොම ගමනක යෙදුනානේ. ඔය විදිහට පරීක්ෂණයක යෙදුනා. ඔය විදිහට ප්‍රශ්න විමසමින් ගමන් කරා. ඒ ගමන ගිහිල්ලා 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 අන්තිමට යම් කිසි විදිහක හැරීමක් හැරෙනවා. මේක මේගොල්ලන්ගේ අහලා විමසන්න ඉවර කරන්න බෑ. ඒ වෙනුවට මම මගේ ශක්තියෙන් පරීක්ෂණයක් කරනවා කියන යම් කිසි විදිහක වෙනස් වීමක් යම් කිසි විදිහක අදහස වෙනස් වීමක් මතුවෙලා අන්න ධර්මයක් හොයාගන්නවා. ඒකට කියනවා මෙන්න මේ විදිහේ පරීක්ෂණයක් මං කරා. මට ඒ පරීක්ෂණය තුළින් පෙර නොඇසුණු විරු දේවල් දැනගන්න ලැබුණා. පෙර අහල පුරුදු නැති පෙර මේ විදියට දැනගෙන නොතිබුණු දේවල් මම මේ පරීක්ෂණය තුළින් මම ගැනම දැනගත්තා කියන අදහසක් ප්‍රකාශ කරනවා. එහෙම අදහසක් ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා මෙන්න මේ ලෙඩේට අවශ්‍ය බේද තමයි දෙන්නේ. මොකද්ද තියෙන ලෙඩේ? ලෙඩක් වගේ එකක් තමයි තියෙන්නේ. අඩුම ගානේ ලෙඩක් තියෙන බව දැනගත්තොත් ඒකත් ලොකු දෙයක්. මොකද ලෙඩ නෑ, අපිට ප්‍රශ්නයක් නෑ, අසනීපයක් නෑ කියලා ජීවිත කාලයක් වුණත් මුලාවක ගත කරන්න පුළුවන් අවධියක අන්න මේ විදිහේ ලෙඩක් තියෙනවා. මොකද්ද ලෙඩේ? අන්න උපතක් තියෙනවා, ජිරීමක් තියෙනවා, ලෙඩවීමක් තියෙනවා, මරණයක් තියෙනවා. මේ විදිහට ප්‍රියයන්ගෙන් වෙන්වීමක්, අප්‍රියයන් හා එක්වීමක්, කැමති කැමති දේවල් නොලැබීමක්, මේ විදිහට මොන දේ නැතත් එදිනෙදා ජීවිතයේ යම්කිසි ඝර්ෂණයක් තියෙනවා. ඔන්නෝක තමයි ලෙඩේ විදිහට පෙන්වන්නේ. එතකොට ඔය ලෙඩේට බේතක් හොයාගෙන තමයි ගියේ අන්තිමට බුද්ධත්වයක් සාක්ෂාත් කරගෙන. අන්න ප්‍රකාශ කර, හරි මම හොයාගත්ත මේ ලෙඩේට හේතුව, මේ ලෙඩේ මම අඳුනගත්තා. ඩයග්නෝස්ටික් මෙඩිසින් කියලා කියන්නේ ඉස්සෙල්ලා බේත් දෙන්න කලින් ලෙඩේ මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. අන්න කියනවා මම හොයාගත්ත ලෙඩේ. මොකද්ද ලෙඩේ? තණ්හාව තමයි ලෙඩේ. ලෙඩේට ලෙඩේ සුව කරන්න පුළුවන්ද? කෙනෙක් කියනවා ලෙඩේ සුව කරන්න බෑ, මලා තමයි ගොඩ ගන්න බෑ. තව කෙනෙක් කියනවා පාලනය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔහොමනේ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හරි මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් ලෙඩක්. නිට්ටාවටම සුව කරන්න පුළුවන්. අන්න මොකද්ද මේ තණ්හාව නැති කිරීම තුලින්. ඊට පස්සේ හරි එහෙනම් මොකද්ද බෙහෙත් වට්ටෝරුව? අන්න ඊට පස්සේ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කරන උදේට දවල්ට පෙති දෙක ගානේ මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් අරගන්න කියලා අන්න බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඕක තමයි ගමන, ඕක තමයි විමසීම. එතකොට ওই විදිහේ පරීක්ෂණයක්, ওই විදිහේ ප්‍රශ්න කිරීමක් තුලින් තමයි අන්න අර විදිහේ සැනසීමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ ජීවිතය ගැන මේ දිනෙදා කන බොන එකෙන් ඉක්මවලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මගේ ජීවිතේ පර්පස් එක? අහපු ගමන් කරප්පන් තමයි එන්නේ. මේ යකාට මොකද මේ වෙලා තියෙන්නේ කියලා කරප්පන් එන ගතියක් තියෙනවා. ඒක තමයි වටපිටාවේ සමාජයේ සාමාන්‍ය ප්‍රතිචාරය. ඔක තමයි. ඒක හරිම ලස්සන ප්‍රතිචාරයක්. අන්න මෙච්චර මේ කාලයකට ආපු නැති ප්‍රශ්නයක් මූ ඇවිල්ලා අහලා. ඈ. එතකොට හිතට අමාරුයිනේ. ඉතින් කවුරුණත් කාට කාටත් පොඩ පොඩක් රිදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ රිදීම අතරින් සමහර විට ඇත්තටම පරීක්ෂාවක් කරන කෙනෙක්ට විසඳුමක් හොයාගන්න පුළුවනි. එතකොට අන්න බුද්ධත්වයක් සාක්ෂාත් කරගෙන කියනවා අන්න මේ ලෝකය, මේ ජීවිතය දුකෙන් ගැවසීගත් දෙයක්. හැබැයි මම හොයාගත්තා විවේක ස්ථානයක්, මම හොයාගත්තා රහස්‍ය ස්ථානයක්. අන්න එතෙන්ට තවදුරටත් මේ දුකට ලං වෙන්න හැකියාවක් නැහැ. ඔබටත් ඒ දේම හොයාගන්න පුළුවන් කියලා අමුතුම විදිහේ විවෘත ආරාධනයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන අර විදිහේ ප්‍රශ්න අහගෙන ඉන කෙනෙක්ට දෙන පිළිතුර තමයි මේ. හරි. ඔබ ඔහොම හොයාගෙන යනවා. ඔබ මේ විදිහට ප්‍රශ්න අහනවා. හරි, එහෙනම් මෙන්න මගේ පිළිතුර. මේකත් පරීක්ෂා කරලා බලන්න. මේකත් නුවණින් විමසලා බලන්න. මේකත් පොඩ්ඩක් ක්‍රියාවට යොදවලා බලන්න. ඔබට පිළිතුරක්, ඔබට සැනසීමක් ලැබෙන්න මේක හේති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ විමසීමක් කරගෙන ඉන කෙනෙක්ට තමයි බුදුන්ගේ මේ ධර්මය ඉදිරිපත් වෙන්නේ. අර විදියට ජීවිතය පිළිබඳ ප්‍රශ්න අහන කෙනෙක්ට තමයි අන්න පිළිතුරක් විදිහට මේ ධර්මය ඉදිරිපත් වෙන්නේ. ඉතින් පළවෙනිම දේ තමයි මේ විදිහේ කතාබහක් සමාජයක තියෙනවා නම් ඒ සමාජයේ මිනිස්සු නිතර නිතර මේ වගේ දේවල් විමසනවා. ඒ විමසීම තුළින් අන්න මේ විදිහේ පරීක්ෂණයකට කෙනෙක්ට යොමු වෙන්න පුළුවන්. කියන දේ හරිද වැරදිද කියන එක නෙමෙයි මුලින්. හරි, මෙහෙම ප්‍රශ්නයක් අහන්නවා හරි කවුරු හරි ඉන්නවනේ. අන්න ඒක නිසා කියනවා මේ විදිහේ 7 දෙනෙක් මේ රජගහනුවර වැඩවෙසෙනවා. ඒක ඒ ජනතාවට බොහොම සුබ දෙයක්. ඒ ජනතාවට බොහොම ලාභයක්. මේ විදිහේ ප්‍රඥාවට පෙන්බැඳ පිරිසක් මේ ජනපදයේ කතාබහක යෙදිලා ඉන්නවා. මේ ශාලාවලට රැස් වෙලා මිනිස්සු එක කතාබහ කරනවා, විමසනවා. අන්නේ විමසීම මේ බොහෝ දෙනාට යහපත පිණිස, සැපය පිණිස, ලාභයක් පිණිස පවතිනවා කියලා මෙන්න මේ විදිහට ඒ වටපිටාවේ ජනපදයේ තියෙන ස්වභාවය පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ ඒ දවස්වල රජවරු තමන් මොනවා කරගෙන හිටියත් අන්න මේ විදිහේ කතාබහකට විවෘත ස්වභාවයක් පෙනලා තියෙනවා. එක්තරා අවස්ථාවක සඳහන් වෙන අර පියා මරපු අජාසත් රජතුමා පොඩක් බඩදැවිල්ලක් එනවනේ කාලයක් යනකොට, තාත්තා මැරුවා කියන බඩදැවිල්ල එනවා. අහම මෙන්න මේ 7 දෙනෙක් පිළිබඳ නම් සඳහන් වුණානේ. ඒ එක එක්කෙනා ළඟට ගිහිල්ලා අහනවා මේ බඩදැවිල්ලට විසඳුමක්. එතකොට පූර්ණ කස්සප ගාංගට ගිහිල්ලා එකක් අහනවා, මක්කලි ගෝසාල ගාවට ගිහිල්ලා අහනවා. ඉතින් ඔහොම මානකොට යන්නේ කොහෙද මල්ලේපොල්? උත්තරයක් තමයි ලැබෙන්නේ. හැබැයි ඉතින් මේ ප්‍රශ්නෙට නේ උත්තර දෙන්නේ. දුන්නට මොකද කියන්නේ වෙන දෙයක්. ආපු ප්‍රශ්නේ ගලපන්නේ නැහැ. එතකොට මේ රජතුමා කල්පනා කරනවා මේ 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 යකා මේ මං අහපු දෙයට නෙවෙයි උත්තර දුන්නේ. යන්නේ කොහෙද මල්ලේපොල්? උත්තරය යන්නේ මට දුන්නේ කියලා කල්පනා කරලා ඒ රජතුමාගේ හිතට ද්වේෂයක් නැගෙනවා මේ මහාන බමුණ පිළිබඳ. හැබැයි එහෙම නැගුණාට මොකද? අනිත් පැත්තට කල්පනා කරනවා මේ මේ වගේ පැවිද්දෙක් මේ තැනැත්තා මේ විදිහට යම්කිසි වැරදිමුත් ධර්මයක් දේශනා කරන කෙනෙක් මේ තැනැත්තා. එතකොට මේ වගේ කෙනෙක්ට මම අනතුරක් කිරීම හොඳ නැහැ. මේ වගේ කෙනෙක් මගේ ජනපදයේ කල් ගෙවීමත් යහපතක් කියලා අන්න අර ඒ තරහ මැඩපවත්වගෙන නික්මිලා එනවා. මක්කලි ගෝසාල ගාවටත් ගිහිල්ලා ඕකම වෙනවා. ඔන්න ඔය විදියට 6 දෙනා ගාවටම ගිහිල්ලා ඔය විදිය විමසීමක් කරාට මොකද උත්තරයක් ලැබෙන්නේ නැහැ. නමුත් රජතුමා හිතනවා මේක මේ වගේ කෙනෙක් ඉන්න එක යහපත්. මේ වගේ කතාබහක් මගේ ජනපදයට යහපත්. මේ වගේ කෙනෙක්ට මම අනතුරක් කරන්න හොඳ නැහැ. එයා බොරුවක් කිව්වා. එයා වරද්දලා මට පිළිතුරක් දුන්නා කියලා අනතුරක් කරන්න හොඳ නැහැ කියලා ඔන්න ඔය විදිහේ යම්කිසි අදහසක් මේ රජතුමාගේ හිතට නැගිලා එනවා. අවසානයේ තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ. ගිහිල්ලත් අර විදිහෙන් ප්‍රශ්නයක් අහනවා. බඩදැවිල්ලට උත්තරයක්, පියා මරපු වෙහෙසට උත්තරයක් තමයි අහන්නේ. එතකොට ඔන්න යම්කිසි විමසීමක් කරගෙන ගියා. රජතුමාට මතුවෙච්ච ප්‍රශ්නේ මේ බඩදැවිල්ල. තව කෙනෙක්ට මතු වෙන වෙන විදිහේ ප්‍රශ්නයක් ගිහාම ඒ විදිහේ ප්‍රශ්නයක් අහම අන්න ගිහිල්ලා අහන්න කෙනෙක් ඉන්නවා. අහලා ඒ කුණු කන්දලේ බාර ගන්න ගත්තොත් ඒකත් ඉතින් මොඩකමනේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. තමුන්ට විමසීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මේ කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න. එහෙම නැත්නම් ඉතින් පළවෙනි බොරු වලටම වැටිලා ඉවරයි. නමුත් අර පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි වැටෙන්නේ. එතකොට දැන් ඒ වගේ සමාජයක් යහපත් මේ විදිහ කතා බහකට ඉඩ කඩක් තියෙන අර එදිනෙදා ජීවිතයේ ගෑස්, පෝලිං, පෙට්‍රල් ඉක්මවා ගියපු චින්තනයක් පවත්වන්න පුළුවන් සමාජයක් යහපත්. ඒකට ඉතින් අර බඩගින්න අනම්මනම් පස්ස ටික වඩා නිරාකරණය වෙන්න ඕනේ. ඒක නිසාම කියනවා මේ බඩගින්න ඉන්නේ උන්ට බණ කියලා වැඩක් නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ අදහස බණ ඇහිීමක් නෙමෙයි. ඒනොට කන්න මොනවා හරි ටිකක්. බඩ පිරුණාට පස්සේ බණ අහන්න ඉඩ තියෙනවා. ඉතින් අන්නේ එදිනෙදා ජීවිතයේ තියෙන කරදර බාධක ටික ඉක්මවා හිතුවොත් ඒ තැනැත්ත යම් කිසි විදිහක පරීක්ෂණයකට යොමු වෙනවා. එතකොට අර ඒ ඊජිප්තුවේ ඒ පරණ ශිෂ්ටාචාරයේ මෙන්න මේ විදිහේ ප්‍රශ්න ඇසීමක්, මේ විදිහේ ප්‍රඥාව හඹා යාමක්, මේ ප්‍රඥාවට පිළිබඳ විමසීමක්, ප්‍රඥාවට පෙම්බැඳීමක් සලකුණු කරලා තියෙන්නේ, පෙන්ුම් කරලා තියෙන්නේ කොහොමද? මිනිස්සෙගේ නලලින් එළියට පියාඹගෙන යන කුරුල්ලෙක් විදිහට. ඒ විදිහ අදහසක් තමයි නිරූපණය කරලා තියෙන්නේ මේ විදිහ හඹා යෑමක් කරන කෙනෙක් පිළිබඳ අදහස. මොකද හේතුව අන්න මේ මිනිස්සයා අර තමන්ගේ දිනදා ජීවිතේ ඉක්මවලා හිතුවා. ඒ ඉක්මවලා යම් කිසි විදිහක පරීක්ෂණයක් සිද්ධ කරන්න පෙළඹුණා. ඉතින් එහෙම පෙළඹෙන කෙනෙක්ට අන්න හරි හෝ වේවා වැරදි හෝ වේවා යම් යම් පිළිතුරු ටිකක් ලැබෙනවා. තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි මේකේ හරි වැරද්ද තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. පළවෙනිම බොරු වල අහුවෙච්ච එකටම ඉස්සෙල්ලාම වැටෙනවා නම් ඉතින් අපිට කියන්න පුළුවනි ආ පාරමී පිරිල මදි. තාම මදි. තාම මදි. තව වරදින්න ඕනේ. ඉතින් එහෙම වැරදි වැරදි ආපු ගමනක් නේ ඔය බෝධිසත්වයන්න් වහන්සුණත් ගමන් කළා තියෙන්නේ. අර විදියට අන්න බිලි පූජා දෙන්න ගිහිල්ලා තියෙනවා. ආරකේ බිලි දෙන්න ගින්දර ටික හොයා ගන්නකොට මෙන්න යකෝ ඌ කාලා ගිහිල්ලා හොරු. ඊට පස්සේ කියනවා මේ තමුන්ට බිලි දෙන්න ගෙන ආපු හරකවත් බේර ගන්න බැරි මේ දෙවියන් ආන්සෙකින් ඇති වැඩේ මොකද්ද? අඩුම ගානේ ඒක බේර ගන්න පුළුවන් වෙන්නේ බෑ අනිත්‍යම බේරන්න කලින්. ඔන්න ඉදියේ ඉතින් ටික ටික නිවැරදි වෙවි. ටික ටික නිවැරදි දිශාවට එළඹෙමින් ගමන් කරන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ආගේ ගමනක් අන්න යම් කිසි විදියක කාලෙත් එක්ක කරන පරීක්ෂණයක්. තමුන්ගේ ඒ ප්‍රඥාවත් එක්ක කරන පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේදී අන්න නැවත නැවත බලන්න මේ කියන කතාව හරිද? මේ කියන කතාව නිවැරදිද? මේක මගේ ජීවිතයට ගැලපෙන්නේ කොහොමද කියන විමසීම වටිනවා. එහෙම නැත්තම් ගිහිල්ලා පළවෙනි බොරු වලේ මම දන්නේ නැහැ මගේ නම් එදා ඉඳලා තිබුණ එක තමයි. මොකද්ද මොකෙක් කිව්වත් ගණන් ගන්නෑ නේ. මොනවා කිව්වත් මේ එහෙම නිකන් නමන්න හරි අමාරුයි. ඉතින් ඔහේ නිකන් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳියට කිසිම වෙනසක් නැහැ. අර අර මෝඩකම, පරණ පුරුදු මෝඩකම, අර මගේම කියන මෝඩකම, ඒක එහෙමම තමයි. මොකා ඇවිල්ලා මොන දේ කිව්වත්, දෙයයන් ආන්සේ ඇවිල්ලා කිව්වත් ගණන් ගන්නෑ. ඉතින් ඒක හරි ලාභෙට හිටලා තියෙනවා මම දන්නේ. මගේ ජීවිතේ නම් කුණු කන්දල් දාන්න ආපු කට්ටිය ගොඩක් දුරට ආපු ඈත තියාම හැරිලා ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේකට කියලා වැඩක් නැහැ. මොකද්ද මේකට කියලා වැඩක් නැහැ. මොකද හේතුව ගණන් ගන්නේ නැහැ. ආගෙන ඉන්නා වගේ තේරෙනවා. හැබැයි බේරන්න බෑ. දා ඉඳලම යම් යම් දෙයක් කරාද, ඉගෙන ගත්තද, රැකියා කරාද, කසාද බැන්දද, මොනවා කරත් කරලා තියෙන්නේ අන්න හිතුමනාපෙට තමයි. හිතුවක් කාරකමල තමයි. අනේ ඉතින් කාටවත් දොස් කියන්නත් බෑ. මොකද හේතුව මගේ කාර්, මගේ පෙට්‍රල් තමයි. මොනවා කරගත්තත් වෙන කාටවත් ලේබලයක් ගහලා මෙයා තමයි වැඩේ කෑවේ කියලා දෝෂයක් පටවන්නත් හැකියාවක් නැහැ. මගේම තීරණ, මගේම ක්‍රියාවත් අන්න මටම තමයි ලාභ පාඩු කියලා අන්න ඉතින් පොඩ්ඩ අතපත් ගාගෙන කොමාරි වේස පොඩ්ඩක් නිවාගෙන ඉතින් ඊළඟ පියවරට යනවා. ඉතියෝක තමයි ජීවිත ගමන. ඉතින් ඒ වගේ වැරදි දේවල් වලට හසු නොවීමත් යම් කිසි විදියක පුදුම වටිනකමක් තියෙනවා. නැත්තං අන්න බොරු වලවල් කීයක් නම් පව කරගෙන ආවද? පළවෙනියට හම්බ වෙන බොරු වලටම වැටිලා ඉවරයි. ඒතකොට ඒ වගේ කතා බහක් හොඳයි. ඒ ප්‍රශ්න කිරීමක් හොඳයි. නමුත් ප්‍රඥාවන්තයෙක්ට එහෙම නැත්තං වෙන්නේ මොකද්ද? පළවෙනියට වල හම්බ වෙනවද? ඒකෙන් වැටෙනවා. පොඩ්ඩක් විමසීමක් කරලා බලන්න. එහෙම නැතුව එකපාරට කියන දේ ඩොග් ගාලා පිළිගන්න ඕනේ නැහැ. එහෙම පිළිගන්නවා කියන්නේ මේකේ තියෙන අමුතුම දෝෂයක්. තාම මදි. තාම කල්පිරලා මදි. හැමෝම එකවල් මේ මල්ලට දාලා ඔන්න කියනවා මේ මේ විදියට අපි මේ 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 කටයුතු කරගෙන ඉන්නවා. මේ මහාන බමුණන් එක්ක අපි වැඩ කරනවා. ඒ මහාන බමුණන්ට අපි අනුග්‍රහ කරනවා. ඒ මහාන බමුණෝ මෙහෙම මේ විදිහේ අපේ ස්ථානවලට පැමිණියාම අපි ඒගොල්ලන්ට පුද සත්කාර කරනවා. ඒගොල්ලෝ කරන ඒ වැඩසටහන් වලට අනුග්‍රහ කරනවා කියලා කියනවා. ඒතර මේ ප්‍රකාශය තුළම තියෙනවනේ මේ තැනත්තා අන්න කවද හරි කවකද වැරදි කියන ස්ථිර අදහසක් නැහැ. ඒ වෙනුවට අන්න හැම එකම අහනවා, හැම එකම පිළිපදිනවා, හැම එක්කෙනා කියන ඒවාම කරනවා, හැම එකටම උදව් කරනවා. ඉතින් එහෙමත් හොඳයි. නමුත් එතනින් එහාට යන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ ගොඩක් දුරට. මොකද අන්න අර එකම මල්ලට දාලා පෙනෙනවා නම් සියලු දෙයම එතනත් බරපතල අවුලක් තියෙනවා. හැබැයි ඒ අවුල එන්නේ අර විදිය විමසීමක් හඹාගෙන ගිය කෙනෙක්ට තමයි. දැන් ඔය අතීත කතාවක් පොඩ්ඩක් කියන්න කියලා හිතුණා. මොකද්ද? අන්න මේ සොක්‍රටිස් පිළිබඳ කතාවක්. ඒතර මේ තැනැත්තා අන්න බුදුරජාණන් වහන්සේගේ ආසියාකරයේ පහළ වීමත් එක්ක අවුරුදු 100ක් හමාරක් වගේ කාලෙක තමයි මේ තැනැත්තා ජීවත් වෙලා තියෙන්නේ ඒ බටහිර. ඒතර මේ තැනැත්තාගේ ස්වභාවය තමයි මේ මේ පොළවල් වල රාජ නිලධාරීන් හම්බුනහම නිකන් අමුතු විදිහේ ප්‍රශ්න අහනවා. එතකොට මේ ප්‍රශ්න ඇහුවහම මොකද්ද දැන් අපි හිතමු කෙනෙක් ඔන්න එනවා. හරි මම දන්නවා මේ සියල්ල. මම දන්නවා අනිවැරදි දේ හරි වැරද්ද මම හරියටම දන්නවා කියලා කෙනෙක් කියනවා. එතකොට එයාගෙන් අහනවා හරි ඔයා එහෙනම් කියන්නක බලන්න ඔයා හරි වැරද්ද කියලා දැන් බොරු කීම ඊට පස්සේ හොරකම් කිරීම ඒ වගේ ඒවා දාන්නේ හරි පැත්තටද වැරදි පැත්තටද? අන්න එතකොට කියනවා අයියෝ ඉතින් ඔක මොකද්ද? වැරදිනේ ඒවා. බොරු කියන එක වැරදි. හොරකම් කිරීම වැරදි. ඒවා වැරදි පැත්තේ දේවල්. හරි එතකොට බැරි වෙලාවත් දැන් සතුරු නගරයක් ආක්‍රමණය කරන්න ට්‍රෝජන් අස්සෙක් දාලා බොරුවක් කිව්වොත් මේ අස්සෙක් ඉන්නේ මේක ඇතුලේ සෙබළු නැහැ කියලා. ඒ වගේ බොරුවක් කිව්වොත් ඒක හරිද වැරදිද? ඊට පස්සේ කියනවා ඒ බොරු අපේ පැත්තේ කට්ටියනේ කියලා තියෙන්නේ සතුරු කට්ටියට බොරු කිව්වට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ආපහු අහනවා අන්න එතකොට තමුන්ගේම හමුදාවට බොරු කියලා සටනට අරගෙන යන සේනාධිපතියෙක් කරන දේ හරිද වැරදිද කියලා ඔන්න ඔය විදිහට කවදාවත් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අහන්න දෙන උත්තරේ දෙනවනේ ඒක මත පදනම් වෙලා තව ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් එක එක්කෙනාගෙන් ඔය විදිහට ප්‍රශ්න ඇහුවාම ඕක ඇවිලිලා යනවනේ. ඇවිලිලා ගිහිල්ලා අන්තිමට අහනවා දැන් එහෙනම් ඔයා මොකද දැන් කියන්නේ? දැන් ඔයා මෙච්චර මේ මගෙන් ප්‍රශ්න අහනවා. ඔයාගේ උත්තරේ මොකද්ද? උත්තර මේ දැනත්තා කියනවා මම නම් දන්නේ නැහැ. මම එහෙම දන්න කෙනෙක් නෙමෙයි කියලා කියනවා. එතකොට අන්න අර විදියට මිනිස්සු හඹාගෙන ගිහිල්ලා ඒ මිනිස්සුන් ප්‍රශ්න අහලා අපහසුතාවයට ටිකක්පත් කළා. අන්තිමට කියනවා හැබැයි මම නම් දන්නේ නැහැ. මම දැනගෙන නෙමෙයි මං යන්නේ. මමත් මේ ඉගෙන ගන්න අදහසින් තමයි අහන්නේ. ඒක ප්‍රසිද්ධම ප්‍රකාශය තමයි. මොකද්ද? මම දන්නේ නැහැ කියලා කියනවා අන්තිමට. එතකොට මෙන්න මේ ක්‍රියාව හරියට දැකලා තියෙන්නේ මේ තැනැත්තා මේ නගරේ පුරාවට අවුරුදු ගණනක් පුරාවට මේ විවිධ පුද්ගලයෝ එක්ක මේ විදිහ කතා බහක යදීම තුලින් අන්න අර වින්න බුවම්මා කෙනෙක්ගේ කටයුත්ත තමයි සිද්ධ කරන්නේ. මොකද්ද? මේ විදිහේ හිතන්න කල්පනා කරන්න මිනිස්සුන්ව පොළඹවනවා. අර විදිහේ අදහසකට උප්පත්තියක් දෙන්න උදව් කරනවා. උපකාර කරනවා. පොඩ්ඩක් බා නිකන් ගැඹුරට හුස්ම ගන්න. පොඩ්ඩක් නිකන් තටවන්න කියලා අන්න පොඩි උපකාරයක් දව්වක් කරනවා. කරාට මොකද මේ තැනැත්තා දන්නේ නැත. ඉතින් මෙන්න මේ විදිහට වටපිටාව එක්ක මේ ඝට්ටනේ තුලින් අනි යම්කිසි අනුගාමිකයෝ පිරිසකුත් ගැළපිලා එනවා. ඒගොල්ලෝ මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන් ගන්නවා. එහෙනම් මේ වගේ දෙයකට මොකද්ද උත්තරේ? මොකක්ද මේ ජීවිතයේ අර්ථේ? ඇයි අපි මේ විදිහට කටයුතු කරන්නේ? මොනවද මේකේ වටිනාකම්? මොනවද මේකේ නොකළ යුතු දේවල් කියලා ඔන්න ඔය විදිහට තම තමුන්ගේ වටපිටාව පිළිබඳ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න උත්සාහ කරන ඒ විදිහේ සාකච්ඡාවකට විවරයක් හදනවා. ඉතින් අන්තිමට ගිහිල්ලා මොකද වෙන්නේ? දැන් ওই යන විදිහට තේරෙනවානේ. ඉතින් කීප දෙනෙක් තරහ වෙන්නේ නැති පිරිස් වලට තරහ වෙන්නේ නැති මොකද අර ලොකු ලොකු තැන් වලටත් ගිහිල්ලා මේ තැනත් තහනවා. දැන් ඔයා ඔය මේ රටේ මේ විදිහේ අපි කියමු විනිශ්චකාරී, ඔයා කොහොමද ඔය විනිශ්චය දෙන්නේ? ඔයා මොනවාගේ අදහසක් මත පදනම් වෙලා දේවල් දෙන්නේ කියලා ওই විදිහට ගිහිල්ලා අහන්න ගියාම ඉතින් තරහකාරයෝ ඇති වෙන එකත් ස්වභාවය නේ. මොකද මේ මිනිස්සු ඒව ගැන හිතලා නැහැ. කොරාට මොකද හිතලා නැහැ. කල්පනා කරලා නැහැ. ඉතින් ඔන්න විදිහේ අහගෙන අහගෙන යනකොට අන්තිමට මේ වටපිටාවෙන් මේ සමාජෙන් මේ තැනතර චෝදනා දෙකක් එල්ල වුණා. මොකක්ද එල්ලුණු චෝදනා දෙක? එකක් තමයි මේ තරුණ පරපුර වැරදි දිහාවකට වැරදි මතවාදවලට පෙළඹෙව්වා කියන එක තමයි පළවෙනි චෝදනාව. දෙවැනියට කියනවා මේ නගරයේ දෙවිවරුන්ට ඔබ අගෞරව කරා. ඒ දෙයියෝ ගැනත් ප්‍රශ්න අහන්න ඇති. කොයි ඉතින් කොහොය දෙයියෝ? දැන් ඇවිල්ලා අපිට මොකක්ද දීලා තියෙනවද කියලා ඔන්න විදිහට අහන්න ඇති. ඉතින් ඔන්න චෝදනා දෙක ඉදිරිපත් වෙනවා. එතකොට මේක වැරද්ද බාර අරගෙන පසුබයින්න හැකියාවක් තියුණත් මොකද? මෙයා කියනවා හරි මම කරේ මට හිතට එකඟව ඒ දේ. එතකොට ඔබ කැමති දඬුවමක් මට දෙන්න, මම මේක ඉල්ලාස් කරගන්නේ නැහැ. එතකොට කියනවා හරි එහෙනම් හැම්ලොක් මෙන්න මරණයට නියම කරනවා වස පානයක් තුලි. එතකොට කියනවා උඹලට බෑ මාව මරණයට නියම කරන්න. ජීවිතේ විසින් මාව මරණයට නියම කළ ඉවරයි. උපතත් එක්ක මරණ ගැළ පිළවිලා තියෙනවා. උඹලට තීරණය කරන්න පුළුවන් කවදද කියන එක විතරයි කියලා අන්න අර මරණය අර දඬුවම බාර ගන්නවා. මේක බාර ගන්නෙ තමන් අර කරගෙන ආපු සටනේම කොටසක් විදිහට. එතකොට අන්න පසු කාලෙක මේ සිදුවීම චිත්‍රයට නැගිලා තියෙනවා. අන්න ලියනාඩෝ ඩාවින්චි මේ චිත්‍රයට නගලා තියෙනවා මේ සිදුවීම. අන්න දාර්ශනවාදීකුගේ මරණය, Death of a Philosopher කියලා ඉදිරිපත් කරනවා. ඒකේ අන්න මෙයා මේ තමුන්ගේ මතවාදය වෙනුවෙන් අන්න වස වීදුරුව අතර ගන්න මොහොත තමයි නිරූපණය වෙන්නේ. එතකොට අර විදි පිරිසක් හඬනවා, වැළපෙනවා. දූ දරුවෝ ඈත පඩිපෙලක් නැගගෙන නෝනත් එක්ක හඬාගෙන පිටමං වෙලා යනවා. අර විදි අනුගාමිකව පිරිසක් කකුල් දෙක ගා වැටිලා ඉන්නවා. ඒ අතරේ අන්න වීරයා විදියට මේ විදිහේ ජීවිත කාලේ පුරාවට මෙහෙම පරීක්ෂණයක් කරපු කෙනෙක් අන්න වස වීදුරුවක් අතට බාර ගන්නවා බොහොම නම්බුවෙන්, බොහොම ගරු ගාම්භීර විදිහට. ඉතින් ඕක චිත්‍රයට නැගිලා තියෙනවා අන්න මෙන්න මේ විදිහේ කෙනෙක්ගේ මරණය කියලා. මොකද්ද හේතුව? අන්න අර විදිහේ විමසීමක් කර කර ගියා. මොකද්ද මේ ජීවිතයේ නියම අර්ථේ? මොකද්ද මේ වටිනාකම කියලා විමසීමක් කර කර ගියා. ඒ විමසීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර විදිහේ තෑගක් ලැබුණේ. නමුත් ඒ සමාජයට වටින විමසීමක්. අර පොඩි දරුවන් අහන්නේ, පොඩි දරුවන්ගේ තියෙනවනේ ප්‍රශ්න ඇහිලා. අන්න කියනවා මේ 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 ඇයි මේ 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 විදියට රෑ උදේට එළිය වැටෙන්නේ? ඇයි? ඔන්න ඉතින් දේ ගන්න බෑ උත්තර. දැන් මල්ලි කෙනෙක් ආවා, කොහේ ඉඳලාද ආවේ? මල්ලි කොහේ ඉඳලා ආවේ කියලා ඔන්න තව ප්‍රශ්නයක් අහනවා. ඊගාසේ එයා බඩට ආවේ කොහොමද එහෙම කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එමෙ ගොන් කමට, මෝඩ කමට, මේ පොඩි ඕන්ට තියෙන තේරුම් නැති කමට අහන ප්‍රශ්න කියලා හිතෙන්නේ. නමුත් අනේ ඉවසලා බැලුවොත් ඔය උත්තර දී ගන්න බැරි ප්‍රශ්න. ඒ ප්‍රශ්න තුලින් අනේ යම් කිසි කෙනෙක්ට යම් කිසි ජීවිතය පිළිබඳ යම් කිසි පරීක්ෂණයකට යෙදෙන්න පුළුවන්. යෙදිලා මේ විදිහේ කෙනෙක්ගේ බණක් අහන්න පුළුවන්. බුදු බණකුත් ඇහෙන්න ඉඩ තියෙනවා. ගියාට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේ ගාවටත් ඔය විදිහේ ප්‍රශ්න වැලක් සමහර විට අරගෙන ගිහිල්ලා අහනවා. හරි, ඔය ප්‍රශ්න තියේවා, මම ඔබට ඔකට ක්‍රමයක් කියලා දෙන්නම්. ඔය ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා. අන්න අර ප්‍රශ්න අරන් ආපු එක්කෙනාව නිවැරදි දිහාවට නිවැරදි දර්ශනයකට යොමු කිරීමක් සිද්ධ කරනවා. සිද්ධ කළා කියනවා මෙන්න මේක කරලා බලන්න, මේ විදිහට සලකලා බලන්න, මේක තමයි ඔකට පිළිතුර කියලා අනි යම් කිසි විදියක තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒ අදහස කෙනෙක් හිතට වදිනවා, හරි ඔය ටික ඔක්කොම තියේවා මම මේක කරලා බලනවා, මේ විදිහේ දෙයකට යොමු වෙලා බලනවා. එතකොට අර ප්‍රශ්න ටිකත් බාධාවක් විදියට තමයි මේ ධර්මයේ ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒ විමසීම තුළින් තමයි කෙනෙක් මේ පරීක්ෂණයට යොමු වෙන්නේ. ඊ යොමු වුණ කෙනාට අපි කියනවා, හරි ඔය ඔය ප්‍රශ්න ටික ඔක්කොම තියේවා, ඔය නළලෙන් එළියට පියාඹගෙන යන කුරුල්ලා ඔය ගමන මුල් ටිකට උපකාර කරාමට මොකද දැන් බාධාවක්, දැන් බාධාවක්. ඔය සංකල්ප පොඩ්ඩක් පැත්තක තියලා යථාර්ථයට අවදි වෙන්න, යථාර්ථ ගැන කතා කරන්න. ඔය හිතේ තියෙන හිතිවිලි ඔක්කොම අතරේ වර්තමානයේ විමසන්න පුළුවන් දෙයක් ගැන කතා බහ කියෙදෙන්න. අන්න හුස්මක් වැඩෙනවා, පියවරක් පොළවේ වැදිද්දී රළු බවක් දැනෙනවා කිව්වනම් කෙනෙක්, අන්න එතන හොඳ ආරම්භයක් වැඩේ පටන් ගන්න. අන්න ඒකට සාපේක්ෂව තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ සාපේක්ෂ අත්දැකීම විමසලා බැලුවාම අන්න ටික 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 අන්න යම්කිසි ගමනකට යෙදෙනවා. අර විදිහේ ප්‍රශ්න, ඒ විදිහේ විමසීම් නැවත නැවත ඉදිරිපත් වෙනවා. නමුත් ඒ අතරේ මට හුස්ම දැනෙනවා, ඒ අතරේ මට මේ විදිහේ පියවර දැනෙනවාද කියන විමසීම තමයි කරන්නේ. එතකොට පහුගිය දවසක ළමෙක් කියනවා, මොකද්ද මේ හුස්ම බලනකන් හිතවිලි නෑ, හුස්ම බලනකම් ප්‍රශ්න නෑ. නමුත් ඒකෙන් අවධානය ගිලිහෙච්ච ගමන් මොකද වෙන්නේ, එක එක ප්‍රශ්න හිතවිලි ගෙදර කරදර ඔක්කොම ඔළුවට නැගීගෙන එනවා. අන්න අර සංකල්ප ඉස්සර වෙනවා, අර විදියට යථාර්ථෙට අවදි වෙන්න අමාරුයි. නමුත් කමක් නෑ, ටික 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 නැවත නැවත අරවා තියේවා, ඒ සංකල්ප තියේවා, ඒ ප්‍රපංච තියේවා, ඒ අතරේ නැවත නැවත මම පියවරක් තියනවා, නැවත නැවත මම හුස්මක් ගන්නවා, නැවත නැවත මම දත් බුරුසෙන් දත් මදිනවා කියන අවදිවීම සිද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි පාර. එහෙම නැතුව අර තැන තැන තලලා නම් හරියන්නේ නැහැ. තලන එක තලන්න ඕනේ හරි නියම ස්ථානෙට, තලන්න ඕනේ හරි බලෙන් තලන්න ඕනේ, හරි ඇංගල් එකකින් තලන්න ඕනේ. එහෙම නැත්තම් නිකාං වටපිටාව තලලා අතපයත් තලාගෙන ආයුධත් කඩලා මේ නිකං වෙහෙසටපත් වෙනවා විතරයි නෝඩ වඩුවාගේ ස්වභාවය. ඒ වෙනුවට හරි කියනවා මෙන්න මේ හරියට මෙතෙන්ට ගහන්, හරියට මෙතන කූණිය තියන්න, මෙන්න මේ ඇංගල් එකෙන් මේ විදියට ඉස්සෙල්ලා අවුල ගන්න, ඊට පස්සේ වරදාලා ගහන්න. ගැහුවොත් දර කොටේම කතා කරලා කියනවා අන්න ඒක නම් ටිකක් අමාරු, ඒ වදින පාර ටිකක් වෙහෙසයි කියලා දර කොටයක් කතා කරනවා. එහෙම නැත්තම් අර බණ්ඩි කියලා දෙකින් දෙපැත්තට අදිනකොට අදින දෙන්නගේ කෙමිස්ට්‍රි ගැළපිලා ආවට පස්සේ කීයට සින්දු කියනවා, ගිටාර් එකක් ගහනවා වගේ සින්දු කියනවා. අන්න ඒ බැලන්ස් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිපදාවේ දෙන කෙනෙක් අන්න අර නිවැරදි තැනට හරියට කූණ්‍ය තියලා නිවැරදි තැනට බලේ දැම්මොත් එතන අතර බොහොම සුළු කාලයයි යන්නේ. සති කිහිපයක් ඇතුළත, මාස කිහිපයක් ඇතුළත තමන්ගේ ජීවිත පරිවර්තනයක් ඒතන අතර දකින්න පුළුවන්. එහෙම නැත්තම් වැරදි තැන්වලට තලතල ඉන්දියට අවුරුදු 10 15 තැලුවත් වැඩක් නැත, නිකං අතපය තලාගෙන ආයුධත් කඩාගෙන වටපිටාවත් තලලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒක තමයි මේ සාකච්ඡාව, ඒක තමයි අර කමටහන් සුද්ධ කිරීමක් කියන්නේ ඒක. හරි, මම මේ විදියට තමයි කර්මස්ථානෙනි වැඩවල සුද්ධ කරගන්න, මෙන්න මේ විදියට තමයි මම වැඩ කරන්නේ, මෙතන තමයි මම කූණ්‍ය තියන්නේ, මෙන්න මේ විදියට තමයි මම බර දාන්නේ, මේ විදියට තමයි මම කුළු ගිඩින් ගහන්නේ කියන ප්‍රකාශය තමයි ඔය කියන්නේ. ඒතර කියන්නේ කියන්නේ හරි, තව පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරන්න, තව පොඩ්ඩක් බලය අඩු කරන්න, මුලදී අවුල ගන්නකම් එච්චර එක පාට බලයක් යොදන්න එපා කිකි. අනේ යම් කිසි විදියක මාර්ගයක් පෙන්වන්න පුළුවන්. ඒකයි කතා භාග තියෙන වටිනකම. ඒ අහන්න අහන්න නැවත නැවත යෙදෙන්න යෙදෙන්න, ඒ යෙදිලා නැවත නැවත වාර්තා කරන්න වාර්තා කරන්න, මොකද වෙන්නේ මේක තව තව අන්න නිවැරදි වෙනවා. මේක තව තව ඉලක්කයේ දිසා නැතිය හරියට ගැළපිලා එනවා. ඒ ගැළපී ගැනීම තුළින් අන්න මාස කීපයක් තුළ කෙනෙක්ගේ ජීවිතයක් පරිවර්තනය වෙන්න පුළුවන්. අර ප්‍රශ්න ටික ඔක්කොම හොයාගෙනාපු ප්‍රශ්න ටිකට උත්තර තමුන් තුළින්ම ලැබිලා එන්න පුළුවන්. ඒකයි අපේ කියන මේ එක හරි ඔය ප්‍රශ්න ටික තියේවා. ඔයා මේක කළා බලන්න. කරනකොට මොකද්ද ලැබෙන සාන්තිය කියලා බලන්න. ඔය රෝගේ හොඳ වෙනවා නම් රෝග ලක්ෂණ ටික ටික අඩු වෙන්න එපැයි. ඇඟට පහසුවක් එන්න එපැයි. මේ කයට ශක්තියක් ලැබෙන්න එපැයි. අන්න ඒ සලකුණු ටික බලන්න. එතකොට ඒක හොඳ සලකුණක් ආ බෙහෙත අහනවා කියන්නේ. බෙහෙත අහනවා නම් තව තව විශ්වාසය වැඩි දියුණු වෙනවා. වෛද්‍යවරයා මේ කියන කතාව නිවැරදි කියලා අපිටම සනාත වෙනවා. ඒ විදිහේ ගමනක් තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව නිකං වැරද ගන්න නිකං පටල ගන්න ගමනක් නෙමෙයි. හරි දිසානති හරි බලේ යොදලා තමයි ප්‍රහාරෙල්ල කරන්නේ. එතකොට ඒ ගමන හරිම අමුතු ගමනක්. අර විදිහේ වටපිටාවක විමසීමකින් අර විදිහේ ජීවිතය පිළිබඳ අර කනබොන ටික එහා ඉස්මත් ඉක්මවලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහිම තුලින් ඒ විදිහේ පිරිස් සමග සාකච්ඡාවකට යොමු වීම තුලින් අන්න එහෙම තමයි මේ ගමන ගැලපිලා එන්නේ. නමුත් ටික 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 අන්න ඒ තැනත්තට ශක්තියක් තියෙනවා නම් මේ වගේ බුදු බණක් ඇහෙනවා. බුදු බණක් ඇහෙනකොට අර විදිහට අර වචන අතනින් පොඩ්ඩක් ඉක්මිලා වචන ඉක්මවලා තව ප්‍රතිපදාවක් තව ගමනක් ඉදිරිපත් වෙලා එනවා. අර විදිහට පහසුවක් ජීවිතේ මත වෙලා එනවා. අර විදිහට ජීවිත පරිවර්තනයක් ටික ටික ඇති වෙනවා. ඒක තමයි වැඩේ. ඒ සඳහා කරන උත්සාහයක තමයි අපි මේ දිලින්. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්ස මට අවුරුදු 30යි. මං ගණන් හදලා බැලුවා මට තව කොච්චර කාලයක් 60 වෙනකන් ජීවත් වුණොත් කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. මාස 360යි තියෙන්නේ. පැය 8640යි තියෙන්නේ. ତତେ එච්චර විතරනේ ඒ කාලේ විතරනේ තියෙන්නේ කියලා කියනවා. ත්‍රෝපෝ ඒකෝල්ලා දන්නවද නැද්ද මන් දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඔය වගේ කැල්කියුලේෂන් එකක් කරලා පෙන්නනවා. හරි. මෙන්න උඹලගේ ජීවිත කාලය. මෙන්න දින වලින්, මෙන්න මාස වලින්, මෙන්න අවුරුදු වලින්, මෙන්න වරු වලින්, මෙන්න බත් කටවල් වලින් කියලා මෙන්න මේ පමණකට කඩාගෙන කඩාගෙන ඇවිල්ලා පෙන්නනවා මේ ලැබිලා තියෙන ජීවිතය හිතන තරම් දීර්ඝ නැහැ කියන එක තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. නැතර එහෙම හිතන කට්ටිය අතරේ තව කට්ටිය ඉන්නවනේ ඔහොම හිතපුවත් කල්පනා කරපුවත් නැති කට්ටිය. අන මගේ අපේ දන ඥාතියෙකුත් ඉන්නවා. අම්ම ඇවිල්ලා එම කිඳිරි ගානවා බලන්නකෝ එච්ච දෙයක්. බලන්නකෝ අවුරුදු 30 ගානයි. අවුරුදු 30 ගානයි. ළමයි පොලිමක් 4 දෙනෙක් ඔක්කොම 7න් 15. කටේ දිවේ හොඳට කන බොන මනුස්සයා. අනේ ඉතින් හොඳට කනවා බොනවා අනිත් ඒවත් බඩට දාගන්න හොඳ හොඳ ජොලියෙන් ජීවත් වෙන මනුස්සෙක්. අනේ ඉතින් කටේ පොඩි අමාරුවක්. දිවේ තුවාලයක්. ටික ටික මේ තුවාලේ වැඩි වෙනවා. ඉතින් එතකොට අන්න වැඩි වුණ නිසාම ගිහිල්ලා පරීක්ෂා කරනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ තුවාලේ අන්න කියනවා දිවේ පිළිකාවක් කීමෝතෙරපි කරනවා කොටස් ඉවත් කරනවා ගිල ගන්න බැරුව යනවා කතා කරගන්න බැරුව යනවා අර අවුරුදු 30 ගානයි අර සැලසුම් අර කාපු වේවා තමයි දැන් ස්මෘතාවට එන්නේ මොකද හේතුව මෙහෙම සැලසුමක්ද තිවිලා තියෙන්නේ කියන ප්‍රශ්නේ දැන් මෙමත් වෙලා ඉන්නේ එතකොට ඔන්න බිම වැටිලා දඟලනවා බිම වැටිලා තමුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්න අගෙනවා හැබැයි පරක්කු වැඩි ගතියක් තියෙනවා පරක්කු වැඩි ගතියක් තියෙනවා දෙන් අර ගෙවපු ජීවිතත් එක්ක අන්න කොයි විදිහේ වෙහෙසකට පීඩාවකට පත් වෙනවද ඊළඟට ඒක යන්තම් කොහම කොහම හරි අටවගෙන තව ටික කාලයක් ඉදෙනකොට කියනවා මෙන්න උකුල් ඇටෙත් යම් කිසි පිළිකා සදනයක් වගේ ඇති වෙලා ශරීරේ පුරාවට විහිදිලා ගිහිල්ලා දැන් එතනත් යම් කිසි ඉවත් කිරීමක් බෙහෙත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? අනේ දැන් ඇවිදීම පිළිබඳත් ප්‍රශ්නයක් ඇති වෙලා. කතා බහ පිළිබඳත් ප්‍රශ්නයක් ඇති වෙලා. එතකොට හිතපුවත් නැති කට්ටිය තාමත් කියනවලු මේ යන්න ඕනේ පොඩ්ඩක් මේ ස්වාමීන් වහන්සේවත් බලලා ඉන්න. මේ මොන පිස්සුද? ඔය ඒ වෙන ගමන් නෙමෙයි. ඒ වෙන ගමන් නෙමෙයි බොරු කතා. බොරු අදහස්. ඒ ගියපු ජීවිතත් එක්ක එහෙම විමසීමක්වත් කරන්න හිතෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. අර විදියට අර කොල්ලා නම් තව 30යි ඉන්න තියෙන්නේ කියලා කැල්කියුලේට් කළා. දැන් මෙයාට වෙලා තියෙන්නේ එහෙම හිතලත් නැහැ එකපාරට මෙන්න 30 අඩු වෙලා තියෙනවා එකකට විතර. අවුරුද්දයි. ළමයි පොලිමක් පොඩි 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 එවුන්. ඊට පස්සේ මේ විදියට කාපු බීපු ඒවා තමයි ස්මෘතාවට එන්නේ. දැන් මොකද්ද විසඳුම? ඉතින් අන්න නොහිතපු කල්පනා නොකරපු අන්න ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙලා ඇවිල්ලා තියෙන එකපාරට. නොහිතපු වෙහසක් හිතට මතුවලා ඇවිල්ලා තියෙනවා. අන්න කලින්ම හිතන කෙනෙක්, කලින්ම කල්පනා කරන කෙනෙක් සමහර විට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. මේ ලෙඩේ ගැන පොඩ්ඩක් කලින්ම කල්පනා කරලා තියෙනවා. කලින්ම හිතලා තියෙනවා. කලින්ම තමුන්ගේ අවධානයක් යොමු කරලා තියෙනවා. අන්න ඒ කෙනා ප්‍රතිපදාවකට යොමු වෙනවා. යොමු වෙලා තමුන්ගේ හිත තුළ යම්කිසි විවේකයක් සැනසීමක් ඇති කර ගන්නවා. ඒ විදිහේ ශක්තියක් ගොඩනගා ගන්නවා. ඉතින් ඒ ශක්තිය ගොඩනගා ගත්තට පස්සේ මොන දේ ආවත් ඒ දේ තව එක් සිදුවීමක් විතරයි මේ ජීවිතේ බාරගත යුතු දෙයක්. පැමිණි දුක් පැණි රසයි කියලා අපි හල් දෙන්නේ. එහෙම නැත්නම් හැමදේම වෙන්නේ හොඳටයි කියලා හල් දෙන්නේ. ලෙඩක් දුකක් ආවත් ආයුතු ලෙඩක් තමයි ඇවිල්ලා තියෙන්නේ. කරදරයක් පීඩාවක් ආවත් ආයුතු කරදරයක් පීඩාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ දේ හොඳ පරීක්ෂණයක් බවට පත් වෙනවා. අන්න ලෙඩ වුණාම කරදරයක් අහම අන්න අපේ හිතේ තියෙන කම්ෆර්ට් එක නැතු වෙනවනේ. අන්න ඒ වෙලාවට තමයි නියම පරීක්ෂණේ තියෙන්නේ. කොහොමද මගේ හිතේ ස්වභාවය? කොහොමද මම මේකට මුහුණ දෙන්නේ? කොහොමද මේ වෙහෙස මම දරාගන්නේ? අන්න එතකොට අර පාලනේ නිගිලිහෙන අවස්ථාවේදී හිතේ නියම ස්වභාවය දකින්න පුළුවන්. ඕක කොහොමත් අසනීප වුණාම එනවා, මරණ යාම එනවා. ওই කට්ටිය නිකන් බොහොම පීස්ෆුල් විදියට මලා කියලා කිව්වට ඇතුළත තියෙන්නේ ওই අරගලේ තමයි. එතකොට මේ පාලණයෙන් ගිලිහෙන අවස්ථාව අසනීප වුණාම උණ විකාරෙන් ඉන්නකොට හීනේදී එහෙමත් නැත්නම් කලන්ත හැදෙන්න ඔන්න මෙන්න තිවිද්දි අන්නේ දැනෙන හැඟීම ඒ වෙලාවේදී තේ ස්වභාවෙ විමසන්න ඕකම තමයි මරණ වෙලාවේදී තියෙන්නේ. සරංගලේ නූල කඩලා ගියාම කොහොමද ස්වභාවය? එතකොට කෙනෙක් අන්න භාවනාව තුලින් තමුන් කලින්ම මේක අත්දකිනවා. ඔය කයේ නැగిලා එන අපහසුතා වාඩි වෙලා ඉන්නකොට ඒ නැగిලා එන අපි කියන්නේ අර විසහරණ ස්වභාව තනි කරම අසනීප වුණ අවස්ථාව ගැන ස්වභාව තමයි එන්නේ. ඒකට මට මුහුණ දෙන්න පුළුවන්ද? ඒක මම බාරගන්නේ කොහොමද? ඒ වෙහෙස මන් දරාගන්නේ කොහොමද? අර විදිහට හිත විකෘති වෙලා ඇවිස්සීලා ගියපු වෙලාවට මම ඒකත් එක්ක ඉන්නේ කොහොමද? දමල ගහලා නැකිලා යනවද? නැත්නම් මේක හරහා ගමන් කිරීමක් ශක්තියක් මන් දියුණු කරගන්නවා. තනිකරම තියෙන්නේ අන්න මරණයට සූදානම් වෙනවා, ආසනීප උණ විකාරයකට සූදානම් වෙනවා. කල් තියාම ශරීර ශක්තිය තිවිද්දිම, පණ තිවිද්දිම, මරණය එන්න කලින්ම මේ විදිහේ සූදානමක් ඇති කරගන්න. මේ ඇති කරගත්තාම මොකද වෙන්නේ? මේ තැනැත්තා ටික ටික අන්න මරණයටත් hina වෙන ස්වභාවයක්, ආසනීප වලටත් hina වෙන ස්වභාවයක්, වෙහෙසටත් කරදරයක් බාධකයක් ආවත් ඒකත් කමටහනක් තමයි. ඒකත් භාවනාවට අවස්ථාවක් තමයි. උතර කෙනෙක් කියනවා සවිනාස එතකොට මේ ජීවිතේම නිකන් භාවනාවක් වගේ. කෙනෙක් කවිලා අපිට බැන්නත් භාවනාවක්, අසනීපුණත් භාවනාවක්, කරදරයක් වුණත් අමමලත් භාවනාවක්. අන්න ගෙදර යම් කිසි ප්‍රශ්නයක් වුණත් භාවනාවක් නේද කියලා අහන. අන්න ඕක තමයි නියම වැඩේ. එතකොට මේ තැනත්තට අන්න ටික ටික කරදර බාධක අතරේ වෙහෙස නැති අර බුදුරජාණන් වහන්සේ කියන විදිහට මම හොයාගත්ත විවේක ස්ථානයක්. උඹලටත් ඒක හොයාගන්න පුළුවන්. මේ දුක නැති තැනක් මම හොයාගෙන තියෙනවා. ඒ තැන හොයාගන්න පුළුවන් කාලෙත් එක්ක ටික ටික. දැන් අපි ඊයේ සතිපාසලේ නියම ඇක්ටිවිටි එකක් කරා. ඉතිහාස කරපු හොඳම ඇක්ටිවිටි එක. මොකද්ද? අන්න දුබායි සතිපාසලේ සෙන් මාස්ටර්ලා 4 දෙනෙක් එකතු වෙලා අන්න කරා මොකක්ද ඇක්ටිවිටි එක? ලාෆින් ඊස් කන්ටේජස්. හිනාව බෝ වෙන සුළුයි. මොකද කරන්නේ? අන්න ළමයි සත්‍යයක් ඉන්දියා වීඩියෝ ඔන් කරගෙන මයික් ඔන් කරගෙන ඔන්න කට්ටිය ඔක්කොම සූදානම් වෙලා එක්කෙනෙක් හිනා වෙනවා. අහේතුකව හිනා වෙනවා. ඉතින් ওই හිනාව ටික 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 පැතිරිලා යන ආකාරය. ඊළඟට ළමයිත් හිනා වෙන ආකාරය. ඔන්න ඔය විදිහට අමුතුම ක්‍රියාකාරකමක් ක්ලිප් එකක් කපලා ගන්න වටින ක්‍රියාකාරකමක් කරා. සෑහෙන ගැටක් ඕනේ. බොහොම අමාරුයින් සෑහෙන ප්ලෑන් කළා. පුදුම වෙහෙසක් අරගෙන තමයි කළා තිබුණේ. දැක්කාම බලන්න අස්සනයි. එච්චරට වටිනවා. ඒ අතර ඉන්න කෙනෙක් කර හිනා නොවි ඉන්න ට්‍රයි කරනවා පුළුවන් තරම්. හිනාව හිර කරගෙන ඉන්න ට්‍රයි කරනවා පුළුවන් තරම්. තමුන්ගේ නියම ස්වභාවයේ එළියට නොදා ඉන්න ට්‍රයි කරනවා පුළුවන් තරම්. ඒක තමයි මගේ නම් අවධානයට ගියේ. මෙන්න මේ හිනා වෙන ඉබේ හිනා යන අතරේ හිනා වෙන පිරිස අතරේ හිනා නොවි ඉන්න ට්‍රයි කරනවා කෙනෙක්. ඒක දිහා බලන් ඉඳියාම අමුතුම ජොලියක්. ඇයි මෙච්චර මේ හිනාවටත් බය? තමන්ගේ ජීවිතයේ මෙන්න මේ විදිහ ප්‍රතිපදාවකට වැටිලා යම් කිසි සහනයක් හොයාගෙන යන කෙනෙක් අන්න හැම වෙලෙම එතන එතන නිදහස් කිරිල්ලක්, එතන එතන ප්‍රකාශ කිරිල්ලක්, එතන එතන අතහැරිල්ලක් තමයි පුරුදු කරන්නේ. ඇයි ඉතින් ඔය හිනාව එළියට දාන්න බැරි? ඒ විදිහේ විනාඩි 10කට පස්සේ කට්ටිය කියන අම්මෝ පුදුම විවේකයක් මේ ඇඟේ තියෙන්නේ. අර පොසිටිව් කෙමිකල්ස් මගේ ඇඟ පුරාවට නිකන් යනවා වගේ මට දැනෙනවා. බඩත් රිදෙනවා, උගුරත් රිදෙනවා හිනා වෙලා. දෙන්නේ විදිහේ විවේකයක් ටික ටික හොයාගෙන යන්න පුළුවන් ප්‍රතිපදාවක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඉතින් අර විදිහට ප්‍රශ්නයක් විමසීමක් තුලින් තමයි ටික ටික මේ ප්‍රතිපදාව ගැළපෙලා ඉන්නේ. ඉතින් අපි අපිත් බලමු අපේ ජීවිතවලට අර බුදුරජාණන් වහන්සේ කරන ආරාධනාව. මොකද්ද? මම හොයාගත්ත විවේක ස්ථානයක් උඹලටත් ඒක හොයන්න පුළුවන්. මම හොයාගත්ත දුක නැති ස්ථානයක් උඹලටත් ඒක ලං කරගන්න පුළුවන්. අන්නේ කියන ආරාධනාව බාල ගැනීම සඳහා අද දිනේ මේ කරපු කතා බහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. එමනම් ඒ ධර්මදේශනාව සිදු කළ පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතරේ ධර්මදේශනාව සම්බන්ධයෙන් කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අවස්ථාව ගන්න පුළුවන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි. එහෙනම් අපි දවසේ වැඩසටහන අවසන් කිරීමට උදේ එහෙනම් අපි උපාලිත් මහත්මයාට ආරාධනා කරමු.
උපාලි.
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චතෝ නිබ්බාන සම්පත්‍තිය මිනාතේ සමිඤ්ඤතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුතං නමාමං. සාදු සාදු සා
සොපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.